දැන් අපි පළවෙනි බුදුසාන වහන්සේට හිතින් නමස්කාර කරමු. අද අපි බ්‍රහස්පතින්දාවක් නිස්සන්න වණයේ ඉහෙර සතිපතා පවත්වන ධර්මදේශන අවස්ථාවක් සිළුම දෙනා ධර්මදේශනාට රැස්ලා ඉන්නෝ. තමන් ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝපිසෝ භික්කවේ භික්ඛු සේකෝ අපමත්තමානසෝ අනුත්තරේන යෝගක්කේමං පත්තේමානෝ විහෙරති සෝපි පටවින් පටවිතෝ අභිජානාති තී. කෞරණීය සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි පසුගිය කාල පරිච්ඡේදයේදී මේ සබ්බදම මූලපරියාය කියන සියලු ධර්මයන්ගේ මූල කාරණේ විස්තර කරලා දෙන පජ්ජිමනිකාය පළවෙනි සූත්‍රයටයි හිත යොදලා භාවනා මාතෘකාවක් වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ. ඉන් පසුගිය වාරයේ වෙනකොට අපි ඒකේ අසුතවත් පුතුජණේගේ එහෙම නැත්නම් බණක් නැසූ නොවිරු සත්පුරුෂෙක් නොදැක්ක නොවිරු ආර්යනවංශිනමක් නොදැක්ක නොවිරු කෙනෙකුගේ චිත්ත tattve සර්වචන් වහන්සේ ඒ කාරණා 24ක් නැත්නම් මාතෘකා 24කට සාපේක්ෂව කියලා දෙනවා. ඒක හිතනවා කාටත් වගේ තේරුම් ගන්න පුළුවන්. සුතවත් අධිය ශාවකයටත් රහතන් වහන්සේටත් සර්වචන් වහන්සේටත් ඒ අසුතවත් පුතඥයාට තේරෙන පදනම තමයි ඒක. ඒකෙනා මේ ලෝකේ තියෙන යම් යම් කාරණා අරගෙන ඒ පිළිබඳව මති පවත්තන මති මතාන්තර. ඉතින් මේ මති මතාන්තර පිළිබඳව සර්වඥ විග්‍රහයක් ඒ අසේක අසුතවත් පුතඥ භූමියේදී දක්වනවා. ඉතින් ඒකට පත් වෙච්ච නැති කෙනෙක් ලෝකේ ඇත්තෙම නැහැ. අමකිනම් පටන් ගන්නෙ බොහෝ විට එතනින් ඉති සංසාර ගමනේ අපි විවිධ මට්ටම් වල ඉන්නවා. එමේ ඉන්නකොට ඒ ආර්යනාචි දකී මහරහ ආර්ය ධර්මයේ හි මහරහ ආර්ය ධර්මයේ හැසිරීමට ගන්න උත්සාහය හරහා එතන සත්පුරුෂයන් දකී මහරහ නැත්නම් සත්පුරුෂ ධර්මයේ හි මහරහ නැත්නම් ඒ ධර්මය ක්‍රියාවත් කිරීමට ගන්න උත්සාහය නිසා යා ක්‍රමයෙන් සීක පුද්ගල tattarපත් වෙනවා. ඉතින් එතෙන්දී එක තැනකදී ශාසනියේ යාට මාර්ග ඥාන ලාභපු සීක පුද්ගලෙක් කියන නම සඳහන් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බෞද්ධ සම්ප්‍රදාන කුල රටවල ඒ වගේ සීක පුද්ගලෙක් විශාල වශයෙන් ඒ අසෘතවත් පුතඥයන්ගේ වෙන් කරලා ආහුනේය පාවුනේය දක්ෂිනේය අංජලි කරණීය ආදි වශයෙන් ගුණවලින් සලකන ගතියක් තියෙනවා. ඊටමොසත් අත්‍තරපත් කළා. ඒක නිසා හුඟව දෙනෙක් හිටනවා මේ ඒක සාධාරණයි මං හිතන්නේ. මේ ශේක භාවයට නෑ. ශේක භාවයටපත් වීම විශාල පිම්මක්. ඒ නිසා ඒ පිම්මෙන් එහා පැත්තේ මල පැන්න කට්ටියයි මෙහා පැත්තේ කට්ටිය අතර ලොකු වෙනසක් පවතිනවා. නමුත් භාවනා කරන කෙනෙකුට පේනවා ඒක එක සැරේ එක රැයකින් එක බණකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ටිකෙන් ටික ටිකෙන් ටික තමයි සිද්ධ වෙන්නේ කියලා. අන්නේ ටිකෙන් ටික සිද්ධ වෙන කතාව සහ එකවර සිද්ධ වෙන කතාව අතර බුද්ධ ආගම සහ බුද්ධ ධර්මයේ හිර වෙලා තියෙනවා. බුද්ධ ආගම් කාර්යය හිතනවා ඒක එක සැරේ එකම ධර්ම මණ්ඩපේදී මෛත්‍රී බුද්ධ ජනනාසේ දැකීමෙන් සිද්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් ආයකට මේ පිංකම් කරලා බලාගෙන ඉන්නවා සිද්ධ වෙනකන්. නමුත් ටික ටික වෙනවා කියන එක නම් මෙතනම පටන් ගන්නවා. අරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඒ ආයිට අර එක සැරේ වෙනවා කියන කට්ටිය උසුළු විසුළු කරනවා. මේ ටිකටක වෙනවා කියන කට්ටිය දැනටමත් Taman ශීකතාවයට පත් වෙන්න පුළුවන්. නැත්නම් යම් ප්‍රමාණයකට ආංශික වශයෙන් ශීක භාවයට පත්ලා ඉන්නේ කියන කතාව හරියට මේ විවේචන වලට ලක් වෙනවා. නම් කිසි කෙනෙක් කිව්වොත් මම දැනටම ශීක කියලා. ඒක වැටෙනවා මම සෝවාන් වුණා කියන මට්ටම. නමුත් සෝවාන් මාර්ගලාභී ඵලලාභී කියලා දෙන්නේ කින්න බවත් ඒ දෙක පිළිබඳව තියෙන විග්‍රහය ගැනත් ඵලලාභියා ගැන බොහෝම ජයට විස්තර සහිතව කිව්වට මාර්ගලාභියා ගැන බොහෝම වැනෙන සුළු ප්‍රකාශයක් තියෙනවා. මාර්ගලාභියා මාර්ගයටපත් වෙච්ච එකනා මාර්ගය කෙලවර කරපු එකනා කෙලවර කරපු එකනා ඵලලාභියයි කියලා කියනවා. මාර්ගයටපත් වෙච්ච එකනා කොතනදීද මාර්ගෂ්ඨ කියන කියන එක තේරවාදී ඉච්චර ලස්සන පිළිසුදෙලා නැහැ. යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තිසන සමාදන් වෙච්ච ගමන් යා මාර්ගලාභියෙක් වෙනවා. එක එක නිර්වායක නිර්වචනය. ජේකේච බුද්ධං සරණාගතා සරණංගතාසේ නතේ ගමිස්සanti අපාය භූමින් කියලා බුදුජානන්සේ සඳහන් කර තියෙනවා. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඊට පස්සේ අපාගත වෙන්නේ නැහැ. හැබැයි බුදුන් සරණ ගියයි කියන එක ඒක අර වගවීමෙන් යුක්තව කරන්න ඕන. තව කෙනෙක් කියනවා සංකාර උපේක්ෂා ඥානෙපත් වෙච්ච කෙනා තමයි ඒ කියන්නේ මේ මාර්ග චිත්තයේ නැත්නම් සත්ත්වวิසුද්ධියේ අවසාන තත්ත්වයටපත් වෙච්ච කෙනා තමයි මාර්ගස්ත කියලා කියන්න පුළුවන් වෙන්නේ. එතකම් මෙයාට මාර්ගස්ත කියන්න බෑ. මොකද මාර්ගස්තය අපින් වෙන් කරගන්න උත්සාහ කරනවා. මාර්ගස්තය අපිත් එක්ක ඉන්න බෑ. එයා වෙනම කෙනෙක් කාර්ය පුද්ගලෙක්. නමුත්තර සෝවාන් මාර්ගස්ත්‍යත් ආර්ය පුද්ගලයන් පලස්ත්‍යත් ආර්ය පුද්ගලෙක් කියනකොට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ මාර්ගස්ත්‍ය දාපු නිසා විපස්සනා ආචාර්යවරු විශේෂ සහාය ගන්නවා. භාවනා කරන හැම කෙනෙක්ම යම් ප්‍රමාණයට සීක tattර පත්තලා ඉන්න කියලා කියනවා. ඒකට සමහර භාවනා කරන අය කැමතිත් නැහැ. භාවනා කරන්නේ නැති නැත්නම් බුද්ධාගම ක්‍රියාවත් කරන්න නැති අය කැමතිත් නැහැ. ඒගොල්ල කිනේ එකට අත තියන්න එපා. ඒක සුද්ධ භූමියක් ආර්ය භූමියක්. ඒක නිචානිකම් බුදුන් සරණ ගිය මට්ටමට කෙනෙක් සීක කියලා කියන්න බෑ. එයා මෙන්න මෙච්චරක්වත් කිහිල්ලා තියෙන්න ඕන කියලා ඒක සම්බන්ධ ගුරුකුල මත රාශියක් තියෙනවා. මේ පටිවිපස්සනා මට්ටමට ගියාම සීක පුද්ගලයෙක් කියනවා. ඒ කියන්නේ ගැඹුරු විපස්සනා ඥානවලට. තව කෙනෙක් කියනවා උද්‍යප්පේ ඥාන මට්ටමට ගියාම පැහැදිලිවම ධර්මයේ වැටිලා ඉන්නවා සීක පුද්ගලයෙක් කියලා. ඉතින් මේ විදිහට එක 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 මට්ටම් එකේ ගුරුකුල පෙන්ලා දෙනවා. දැන් මෙතන මේ සර්වචත්තනාංශයේ පෙන්නන සබ්බාසව සබ්බදම මූලපරියාය සූත්‍රයේ අසුතවත් පුතුජනා කියන එකට කවුරුත් අත උසන්න කැමති. අපිට අපි ආරණාංශලා දැකලා නැති සත්පුරුෂයන් දැකලා නැති සත්පුරුෂයන් මේ අහලා නැති හැදිරිච්ච නැති කට්ටිය කියන්නේ උගව දෙනෙක් උත්සාහ කරනවා. එයාට එතකොට කැමති වෙලාවට සිල් ලකින්න පුළුවන්, කැමති වෙලාවට සිල්පද කඩන්න පුළුවන්. වගේ වීමක් වෙන්නේ. නමුත් මේ ශේක පුද්ගල කියන එකේදී ඒ ටික කියවන කොටත් තේරෙනවා. Taman වශයෙන් Tamanට අභ්‍යන්තරගත කරලා බලන කොටත් තේරෙනවා. කාටද කියලා දෙන්න අපි ඒකට බණක් කියනකොට අර්ථකථනය දෙන කොටත් තේරෙනවා. මෙතනදී බොහොම මැද උද්දල් වෙච්ච තැනක් තියෙන්නේ. පිරිසුදු ගති අත්‍යක් තියෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ මේ අබ්බදම මූලපරියාය සූත්‍රයේ සේක පුද්ගලයා නිර්වචනය කරන්නේ සෝපි සෝ භික්කවේ භික්කු සේකෝ අප්‍රමත්ත මානසෝ අප්‍රමාදේ සමාදන් වෙලා ඉන්නේ. තා ප්‍රමාදයට වැටෙන්නේ. එහෙම නැත්නම් අප්‍රමාදීව කළ යුතු කිරීමෙහි ඒ එලඹ සිටි සීයෙන් ඉන්නවා. නොකළ යුතු නොකිරීමෙහි එලඹ සිටි සීයෙන් ඉන්නවා. අප්‍රමත්ත මානසෝ. ඒ කියන්නේ සේක කියන්නේ ශික්ෂාවට හික්මීමට ලක්වෙච්ච. ඉතින් මේ හික්මීම සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් තුනක් තියෙනවා. ශීල සික්ඛා සමාධි සික්ඛා පඤ්ඤා සික්ඛා කියලා. අන්න ඒ කොතනදීද සීක කියන එකනට තමයි ඒ ගණේට ඒ පන්තිට ඇතුල් වෙන්නේ කියන එක පුද්ගලයන් පුද්ගලයා වග කියා ගන්න. සමහර බොහොම ඉක්මනට කියා ගන්නවා මම සීක කියලා. සමහරු ඒක නොකියන්න වග බලා ගන්නවා. ඒ නිසා මෙවැනි සූත්‍රයක් දේශනා කරනකොට දෙන පද එක එක පදේට දෙන අර්ථකථනයේදී අටුවාචාරින් වහන්සේ දෙන උත්තරය යටත් පිරිසෙන් දෙන උත්තරයද උඩත් පිරිසෙන් දෙන උත්තරයද කියලා බැලුවොත් ඒ පොත ලියන වෙලාවේ අටුවාචාන් වහන්සේ පොත ලියන වෙලාවේ පැවතිච්ච මතය හෙලි කරලා තියෙනවා. ඒකෙදී හෙලි කරලා තියෙන්නේ සෝවාන් වෙච්ච රහත් වෙච්ච නැති කෙනා කියලා. නමුත් මෑත වෙනකොට අසුගිය අවුරුදු 40 ඇතුළත මේ සෝවාන් වෙනවා කියන එක සෝවාන් මාර්ගස්ත්‍යත් තරම් තියලා පලස්ත්‍යත් තරම් තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට මේ කියන සීක පුද්ගලයෙක් සම්බන්ධව සර්වචනාංශය විස්තර කරන මේ தત્වේ යම් ප්‍රමාණයක් යම් වෙලාවක අත්දැක ගන්න පුළුවන්. හැබැයි අනික් වෙලාවට ඒක නැතිවීම නිසා ඒකේ තියෙන වගකීමේ යුක්තෝ කියා ගන්න බැරි ගතිය නිසා ඒ தત્වේ తాවකාලිකවත් විඳින කෙනාට කැමැතිනම් සීක කියා ගන්න පුළුවන් තමයි. නැත්නම් අකමැතිනම් මම තාම සීක වෙලා නැහැ කියලා කිය ගන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ මොකද්ද? මේ එක එක පදේ දෙන අර්ථකතනේ විශාල අර්ථ ඡාය රාශියක් මතුවලා තියෙනවා. කෙසේ නමුත් මෑත, ඒ කියන අවුරුදු 20ක තිය කාලේ ඉඳලා භාවනා කරන ගුරු වරු කර්මස්ථානාචාර්යවරුන්ට අර්ථ දෙන්න හදලා තිනවා. ඒක හුඟක් වෙලාට භාවනා කරන අයට සාන්තිදායක වෙන අතර සදාචාරවාදියාට සහ බුද්ධඝංකාරය අපහසුටපත් කරනවා. ඉතින් ඉන්සයි වර්තකතන හුඟක් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. මේ සූත්‍රේ බණකට ගන්නෙත් නැහැ. ගත්තොත් වග වෙන්නේ. තමයි මේ කියන වචන අද්දකලා කියන එකක්ද නැත්නම් හිතලුවට කියන එකක්ද තමන්ගේ මාන්න වැඩි කරගන්න කියන එකක්ද නැත්නම් තමන් අවමානයට ලක් කරගන්න කියන එක නැද්ද කියනකොට අපමත්ත මානසෝ කියලා කියන්නේ කවුද? එළඹ සිටි සීයෙන් ගත කරන අප්‍රමාදයේ යෙදී ගත කරන කෙනා කවුද? ඉතින් ඒකට අටුවාවත් පිළිගන්න ත්‍රිපිටකයත් සලකා බැලුවොත් පේන වචන තමයි සතිමත් කියන වචන. අපමත්ත මානසෝ කියලා කියන්නේ අප්‍රමාදේශා සතිය සමානව පිළියර ගන්නවා පිළියරගත බව පේන්න තියෙන මේ සූත පිටකේ බලනකොට අටුවාවත් පිළිගන්නවා අප්‍රමාද කියන්නේ සතියෙන් සම්පත්ත මානසෝ කියලා කියන්නේ සතිපත්තාණයට බැහැගත්ත කියන එකයි. ඉතින් ඒ නිසා සතිපත්තාණයට බැහැගත්ත පුද්ගලයා බැහැ ගැනීම කියන එකෙදි විවිධ මට්ටම් වල තියෙනවා. හත් දවසේ සතිපත්තාණ භාවනා වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවා. 10 දවසක 15 දවසක ඊට පස්සේ භාවනා නොකරන තත්ත්වයට පත් වෙනවා. ආයෙත් භාවනා කරනවා. එහෙම නැත්නම් ඉරියව්ව භාවනා මධ්‍යස්ථානය වැඩමුළුව පැත්තක තියලා නිතරම සතිමත් වෙන්න උත්සාහ කරන කෙනා එකක්. ඒක ඇත්තටම කරගන්න පුළුවන් දෙක සාර්ථකද කියන එක තව එකක්. ඒ නිසා තමන් අර්ථකථන දී ගන්න ඕනේ අප්‍රමාද කියන එක කාලයට සහ දේශයට අහුවෙන දෙයක්ද නැත්නම් ලද හැම අවස්ථාවෙම හැම තැනකදීම අප්‍රමාද වෙන තමන් උත්සාහ කරනවද කියන එක කොතනදීද අහවල් තැනදී සිල් අරගෙන භාවනා මාත්‍යස්ථානයේ විතර සතිමත් වෙනවා ඊට පස්සේ භාවනා නොකරන සතිමත් නොවෙන අප්‍රමාද නොවෙන තැන් තියෙනවා නම් ඊට පස්සේ මම පැය 24ෙම පුළුවන් තරම් කාලයට සහ දේශයට අහුවෙන්නේ නැතුව සතිමත් වෙනවද කියන එකෙන් Tamanට පුළුවන් වෙයි දැනගන්න මේ හිතට කුරටෝරා බේත් බොනවද එහෙම නැත්නම් හැම වෙලාවෙම මේ එලඹ සිටි ගතිය අප්‍රමාද ගතිය තියනවාද කියන එක. ඒක නිසා අපමත්තෝ විහ අපමත්ත බානසෝ කියන තමයි සර්වචනාංශ මෙතන ශීක පුද්ගලයාට දෙන්නේ. ඒ කියන්නේ අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිතෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධම්මේ සුවිනීතෝ කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ. ආරියනසල දැකලා තිනවා අරිය ධර්මයේ අහලා තින එකට උත්සාහයක් කරලා තිනවා විනයගරුක වෙන්න. සත්පුරුෂයන් දැකලා තිනවා සත්පුරුෂ ධර්මයේ අහලා තිනවා යම් උත්සාහයක් කරන් තිනවා විනයනේ වෙන්නේ. ඒ උත්සාහය සාර්ථක අසාර්ථක භාවයේ කිසිේත්ම අදාළ නැහැ. කරලා තියෙනවා නම් ඒකට බැහැ ගන්න උත්සාහ කළා තියෙනවා නම් ඒකම තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. එතන ඉඳලා තමන් ලදලද හැම වෙලාවෙම සතුටුමත් වෙන්න උත්සාහ කරනවා. ලදලද හැම වෙලාවෙම අප්‍රමාද වෙන්න උත්සාහ කරනවා කියන එක ඒක තමන්ඩයි තේරෙන්නේ. තමන් මේ ශික්ෂාවේ සමාජිකත්වයක් අරගෙනද ඉන්නේ නැත්නම් වර එක බහා තබනවා. වරික ධූරේ ගන්න ධූර නික්ෂේප කරනවා ධූරේ ගන්න. ඉතින් ඒ වගේ කරන එකක් සහ යදී ගත කරන එකක් තමයි අපිට මෙතනදී දල වශයෙන් ගන්න තියෙන්නේ. එහෙම කරන එක නහක අනුතරන් යෝගක්‍රමපත් හේමානු කෙලවරක් යෝග يعني ශික්ෂාවේ කෙලවරක් අශීක තත්වයක් බලාපොරොත්තු වෙන කෙනා අනුතරව බලවගෙන කෙනා සෝපි පටවින් පටවිතෝ අභිජානාති. ඒ කෙනත් මේ පෘථුවිය පිලිබඳව විශේෂ ඥානයක් යාර තියෙනවා. එහෙම නැති කෙනා ශික්ෂාවක් නැති කෙනා පඩවින් පඩවිතෝ සංජානාති කියලා තියෙන හඳුනනවා කියලා. මේ තාත්තගේ ඉඩම මේ මගේ ඉඩම ඉඩම තමයි පඩවිය කියලා කියන්නේ. ඒක ඉතින් ගොඩ ඉඩම් බිමේ මඩ ඉඩම් ආදී වශයෙන් අර පෘථුවිය හඳුනගන්නේ භූපති කියන පදනම සාපේක්ෂව භූමියට අධිපති කෙනා රජුරෝ. රජුරෝ දීපී ඉඩම් සල්ලි දීලා ගත්ත ඉඩම් මගේ ඉඩම ආදී වශයෙන් ඒ නිශ්චල දේපොළ අගේ කිරීමට පෘථුවිය මිනුන් දණ්ඩක් කරගන්නවා. මේ කෙනා ඊට සාපේක්ෂව පඩවි කියලා කියන්නේ තද ගතිය, මෙලෙක් ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය, බර ගතිය, හැල්ලු ගතිය කියලා තේරෙනවා. ඉතින් සමහර වෙලාවට මේ ශේක පුද්ගලයා ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ එයාට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තැතමෙන තන දන වෙන තද ගතිය සමහර විටක පසර දෙබෙලා තදන දැනෙන තද ගතිය නිසා අපහසුටපත් වෙලා නැගිටීමට කාරණාවක් වෙනවා. තව සමහර ලාට පසර තද ගතිය නොදැනීම නිසා වෙනදති වුණු වේදනාවක් නැහැ කියලා අර පටවි ගතිය තමන්ගේ භාවනා ඉදිරියට ගෙනියන්න පහසුවක් වෙන වෙලාවක් තියෙනවා. නමුත් මේ පස්සවත් එහැපෙන පොළොවටවත් නෙවෙයි පටවි කියන්නේ මේ තද බවට තද ගතියට තද ස්වභාවයට කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ තද ගතිය වැටහෙදිම පස්ස හෝ පොළව කියන දේ මේ පටවිය නියෝජනය කරන නිදර්ශනයේ පැත්තක දාලා භාවයේ තේරුම් ගන්න පුළුවන් වුණොත් තද ගතිය තද බව තද ස්වභාවය එතකොට යා අර අසුතවත් පුතු ජනයා මේ පටවිය පාවිච්චි කරන සම්මුති ධර්මය විනිවිදලා යා මේ පටවිය ඇති කරලා දෙනවා. පටවිය තියෙනකොට දැනගන්න පටවිය කතා කරන භාෂාව තමයි තද ගතිය මිලෙක් ගතිය. මට දැන් මේ තද ගතියයි මේ දැනෙන්නේ ඒකත් එක්කම මේ මගේ පස්ස මේ මගේ පොළව කිව්වොත් ඒ තද ගතියත් එක්ක මනාපමනාප අනිවාර්යම පහළ වෙනවා. මම මේ තේරුම් ගන්නේ තද ගතිය ඒක මෙලෙග් ගතිය නැතුව පේන්න බෑ. ඒ නිසා මට මේ තද ගතිය වැටහීමට මම භාවයේ වැටහීමට මම ස්වභාවයේ වැටීමට හිටගත්තොත් තමයි තේරෙන්න පටන් ගන්නේ මේ තද ගතිය නිසා අනිවාර්යයෙන් මේ හිත මනාපමනාප වේවානෝ වේවා පැවතිය යුතුම නැහැ. ඒ නිසා කොයි වෙලාවක හෝ තමයි දැනෙන තද ගතියක් මෙලෙග් ගතියක් එම නැත්තම් මුර්ධු ගතියක් තද ගොරෝසු ගතියක් බර ගතියක් හැලු ගතියක් එනකොට මේක මේ කටට බඩට නාසයට දිවට පස්සට හේතු කළ බලන්න ගියොත් පඩවිය සංජානනයේට වැටෙනවා හඳුනා ගැනීමකට වැටෙනවා. පද ගතිය තද බව තද ස්වභාවය කියලා ගත්තොත් ස්වභාව ලක්ෂණයට වැටෙනවා. ඉතින් මේ රූප ධර්මයක සාසෘතවත් පුතුජණයාගේ ඉඳලා සීක තත්වයට යනකොට මට්ටම් තුනක් පිළලා දෙන්නවා. එකක් තමයි ඒකන කිසියම් තැකීමක් නැහැ. අම්මා තාත්තා කියලා දුන්න විදිහට පෘථුවිය ගණන් ගන්න පෘථුවිය විදියට. ඉඩම් බූදල් වල හැටියට. එයා අසුතවත් පුතුජණයා. තව කෙනෙකුට දැනගන්න පුළුවන් මේ පටවි කියලා පෙන්නන පෘථුවියත් ජලය කියන එකත් වෙන් කරලා අඳුරන්න ලකුණු තියෙනවා. තේජෝ කියන එකත් මේකේන තාම පටවි අඳුරන්නේ පොළොව විදියට. එයා තාම තේජෝ අඳුරන්නේ වතුර විදියට. එයා තාම අඳුරන්නේ තේජෝ කියන එක ගින්න විදියට. තාම වාතය අඳුරන්නේ කොන්දේ වාතේ බඩේ වාතේ කියලා. නමුත් මේ අතර වෙනස්කම් වගේක් තියෙනවා. එවුව විශ්ව සාධාරණ ධර්ම. පටවි කිව්වොත් පටවිම තමයි. ආයෙක තේජොත් එක පටල වෙන්නේ සංජානනය කරතයි. ඒක හඳුනලා ලේබල් කරන්න පුළුවන්. අන්නේ විචයට බලනකොට පටවියේ ලක්ෂණ දැන ගන්න පුළුවන් යාට. පටවියේ තියෙන්නේ පටවියේ තියෙන උනේ මේ කක්කලත්ත ලක්ෂණ පටවි. ගුරුසු ලකුණක් තියෙනවා. පිසරට එනවා අනික කියුවට ආපෝ ගතියේ ගියාම වැగిරෙන ගතියක් තියෙනක වතුරේ පෙන්නනවා අපි. තීජෝ ධාතුවේ උණුසුමත් එක්ක ගින්නේ පෙන්නනවා අපි. වායෝ ධාතුවේ හොල්ලන කම්පන දරන ගතියක් තියෙනවා කේල් දැල්ලක් කුලක වැන්නකොට පේනවා කියලා යාට පුළුවන් හදාරන්න පටවිය සහ ආපෝ ආදී ද්‍රව්‍ය වල සටහන් වෙනස්කම්. එතකොට යා පළවෙනි මන්ත්‍ර පට්ටමට භෞතික විද්‍යාඥයෙක් වශයෙන් පටවිය ආපෝ තීජෝ වෙන්කොට දැන ගැනීමට පුංචි උත්සාහයක් කරනවා. අන්නේම් පුංචි උත්සාහයක් කරගෙන ගිහිල්ලා මේ මම ඉන්නේ පටවියේ ඒක පෙන්වන්නේ මෙහෙමයි. ඒක දැනෙන්නේ පස්සටයි ඉඳගෙන ඉන්න හැප්පෙන තැනටයි තියෙන්නේ. අවදිනකොට වමටයි දකුණටයි තේරෙන්නේ. අතට පිඟානක් ගන්නකොට අතට දැනෙන්නේ මෙහෙමයි. අත රළු එකක් අත ගන්නට දැනෙන්නේ මෙහෙමයි කියලා එයා ආපව ධාතුවේ පටවි ධාතුවේ වෙන් කර ගන්න දැනගෙන ඒකටම දැනෙන දැනෙන හැම වෙලාවෙම මේ පටවි මේ ආපෝ වශයෙන් තේරුම් ගැනීමේ සීක භාවයක් ඉක්මිච්ච ගතියක් ඇතිව ඒක මේ අතට ගොරෝසු දෙයක් දැන්නොත් පස්සට පොළවේ හැපුණත් මේ තද බව කියන එක තද ස්වභාව කියන එක ඒක සටහන් වශයෙන් ගත්තට ඒ සටහන ඒ විදිහටම තියෙන්නේ ඒක වෙනස් වීමෙන් තියෙනවා. ඉඳගෙන ඉන්නකොට අපි පොඩ්ඩක් ඔළුව එහෙම කරනකොට හැප්පෙන තැන වෙනස් වෙනවා. ඉස්සරහට ඔළුව දැමුනොත් ඒ හැප්පෙන තැන පුළුවන් තරම් බද්ධපරියන් කියනවා ධන ස්ථිහවට යනවා. ඔළුව පස්සට කෙරුවොත් ඒක පිටිපස්ස කොඳු වැට පෙළ දිහාට යනවා. ඒ නිසා ඒ පටවියේ සටහන නිතර වෙනස් වෙනවා. මොකද අපිට ඒ ඉරියව්වේ කොහොමඩක්වත් ඉන්න බෑ. ඒ ඉරියව්ව හෘද වස්තු ගැහෙන ගැහෙන මොහොතක් පාසා මේ පෘථුවියත් පටවි ධාතුව වැටහිම වෙනස් වෙනවා. ඉතින් මේක හුදුර විස්තර කරලා බලලා ආශ්වාස පටන් ගන්නකොට කොහොමද පටවි ධාතුව මත වැටෙන්නේ, ආශ්වාස මැදදී පටවි ධාතුව වැටෙන්නේ, ආශ්වාස අවසාන වෙනකොට පටවි ධාතුව වැටෙන්නේ කියලා අර පටවි ධාතුවට සාපේක්ෂව ආශ්වාස ප්‍රශ්වාසයේ බැලුවොත් සක්මණක මුලමඳාග විලුඹේ ඉඳලා ඇඟිලි දක්වා එන හැටි බැලුවොත් පේනවා. ඒක මේ කරත්ත රෝදයක් පෙරලෙනා වගේ නිතරම පෙරලමින් තියෙන මිසක් ආ පටවි ධාතුව එක විදියට තියෙන්නේ නැහැ. අපි හෙල්ලෙන්නේ නැතුව ඉඳගෙන හිටියත් එහෙම තියෙන්නේ නැහැ. ඒ නිසා මේ පටවි ධාතුවේ ස්ථානයේ පැත්තක තියලා තද බවට එහෙම නැත්නම් මෙලෙක් බවට නැත්නම් සුමුදු බවට ගොරෝසු බවට එහෙම නැත්නම් බර බවට හැල්ලු බවට හිටියෝ දාන හිටියෝ හැම වෙලාවෙම මේක වෙනස් වෙන නිසා හඳුනා ගන්න වෙලාවක් නැතුව යනවා. හඳුනා ගන්නකොට වෙන එකක් පාටපත් වෙනවා. ඒ නිසා සංජානනීය මෝඩ වැඩක්, සංජානනීය ඊටාම හිමීට සිදුවෙන වැඩක් අභිජානනීයට යන්න වෙනවා. මේ දකපු සටහන දැන් නැහැ. ඒ සටහන වෙනස් වෙනවා. ඒ වුණාට ඒක නැති වෙන්නේ වෙන සටහනක් බවට විපත්නා වෙනවා. ඒකට කියනවා ආකාර කියලා. ඉතල අපි සංධාන පඤ්ඤාත්තියට ගිහිල්ලා පටවි ධාතු ආපෝ ධාතු වෙන් කරගත්තට පස්සේ පටවි ධාතුවත් මොහොතින් මොහොත වෙනස් වෙනකොට ආකාර වෙනස් වීම වගේක් වෙනවා. ඉතින් අර සතියක තියෙන එනේන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය කියන අනිච්ච සංඥාවෙන් භාවනාවට නොගියන මෙයාට තෙන්නේ මේ වගේ ආකාර වෙනස් වෙනකොට මගේ භාවනාව කැඩිලා, සතිය කැඩිලා, අරමුණ ඔද්දල් වෙලා, සමාධිය කැඩිලා ආයෙ තටමනව අර තිබුණු ආකාරයෙම ගන්න. ඒක ගන්නෙම නිච්ච සංඥාව නිසා. ඒ නිසා මේ පටවි ධාතුව කවදාකවත් තේරුම් ගන්න බෑ කෙනෙකුට නිච්ච සංඥාවේ හිටියොත්. හැබැයි පටවි ධාතුවේ සටහන අල්ලන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් කැමරා එක ගත්ත ෆොටෝ එකක් සහ වීඩියෝ දර්ශනයක් වගේ කැමරා එක ගන්න ෆොටෝ එකක සටහන් හොඳට පැහැදිලි වෙන්න නම් ඒක ට්‍රයිපෝඩ් එකක් උඩ තියලා හෝ හෙල්ලෙන්නේ නැතුව කැමරාව තියාන ගන්න ඕනේ. ඒ වෙලාවේ සටහන ගන්න. නැව හෙල්ලුනොත් ඒක බොඳ වෙනවා. අපි කියන එක ෆොටෝ එක හොඳ නැහැ කිය. නමුත් වීඩියෝ දර්ශනයක් ගත්තොත් ඒක සටහන නැහැ. ඉnde 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 ඒකට කියනවා චරණ චිත්‍ර කියලා. චලන චිත්‍රය. මේ චලනයක් පේන. ඒ නිසා යෝගාවචරය කැමරා දර්ශනයක ඉඳලා වීඩියෝ දර්ශනයකට යන්න වගේ සමාධියෙන් ගියොත් කැමරා දර්ශනයට කැමති, වීඩියෝ දර්ශනයට කැමති නැහැ. වෙනස් වෙනවානේ. නමුත් සතියෙන් ගියොත් කැමරා දර්ශනයත් වීඩියෝ දර්ශනයත් වීඩියෝ දර්ශනයේ වැඩිතරතර ප්‍රමාණයක් පේන. අපි කිව්වත් ෆොටෝ එකක් ඊමේල් කරලා අරින්න වැඩිය වීඩියෝ ක්ලිප් එකක් ඊමේල් කරලා අරින්න ගොඩක් data ගන්නක් ඕනේ. අන්න මේ විදිහට හිතේ බලේ වැඩි කරලා ආකාර බලන්න ගත්තොත් මේ තද ගතිය විවිධ ආකාර වලින් පෙන්වන්න පටන් ගන්නවා. මෙලෙක් ගතිය විවිධ ආකාර වලින් පෙන්වනවා. සුමුදු ගතිය, කුරුසු ගතිය, බර ගතිය, හැල්ලු ගතිය. අන්නේ ආකාරයට යනකොට ආකාර පඤ්ඤාත්තියට යනකොටම යෝගාචරගේ මම ආයනේ හැලෙනවා. මම ආයනේන් බලනකොට නිත්‍ය සංඥාදී දැන් අනිත්‍ය සංඥාට ඉදිරියට පටවි ධාතුවේ විවිධාකාර තියෙන පුළුවන්. මේ සෑම ආකාරයෙන් බලන එකන අනිත්‍යතාවයට ඉඩ දීලා බලනකොට නේතම් මම නේසෝහමස්ති කියන කේම නැත්තම් නිස්සත් නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ කියන එකට පටන් ගන්නකොට ලෑස්ති මනසක් තියෙනවා. ඒකට කියනවා අභිඥාන අභිජානිත කිය. පටවිය ඉස්සෙල්ලා සටහන් බලනකොට බලන්නේ පටවිය කියනක ස්ථාවර කරගන්න දඟල දඟලීලා. සමත අකල්පය ඊට පස්සේ මේකේ ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් සටහන් බලන්න යනකොට පේන්නේ මේක නිස්ථාවර නෑ අනිත්‍යයි කියන බලන්න යනකල්. අන්නේ වෙනස වෙනකොට ඉස්සල එක්කන අඤ්ඤානනීය කරනවා පටවි හඳුන ගන්න හදනවා. දෙවෙනි එක්කන තේරුම් ගන්නවා අඳුරන හදනකොට මේක වෙන දෙයක් වාටපත් වෙනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් දෙයක් පිළිවඳ මඤ්ඤනා කරන්න ගත්තොත් ඒක දිහා බලාන හිටියොත් ඊකා චිත්තක්ෂණී ඒක වෙන දෙයක් වාටපත් වෙනවා. ඒපත්වීම විපස්සනාවක් නැත්නම් ඒපත්වීම අභිඥානනයක්. එතකොට පටවිය වෙනස් උනායි කියලා සතිය වෙනස් වෙනා කියලා පිළිබඳ ගන්නෑ. පටවි සටහන වෙනස් උනාට ඇත්තටම සතිය වඩා හොඳට ස්ථාවර වෙලා තියෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා පටවිය ස්ථාවරතියදී පවතින සතියදී එන සමාධියට කියනවා සමත සමාධිය කියලා. පටවිය වෙනස් වෙද්දී පවතින සමාධි සතියෙන් එන සමාධියට කියනවා විපස්සනා සමාධිය කියලා. ආකාර වෙනස් වෙනවා. වෙනස් වෙන ආකාරතියෙදි අභිජානනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක යෝගාවචර ජීවිතයේ වැඩිවිය පැත්වීමක් වාගේ ජලජ ජීවියෙක් උභේ ජීවියෙක් වාටපත් වුණා වගේ අරමුණු වෙනස්ුණයි කියලා ඉරියව්ව වෙනස්ුණයි කියලා කාලය වෙනස්ුණයි කියලා සතිය ගැඩුනා කියන්න පෙළඹෙන්නේ නැහැ. මම දැන් මේ පටවියෙන් මගේ අවධානය මම සතියට යොමු කරලා තියෙනවා. නමුත් මේ පටවි දඩමීම කරගෙන පටවි කියන දේ නිමිතක් කරගෙන අරමුණක් කරන එක නිමිති කරගන්න බැරි තරම් අරමුණක් කරගන්න බැරි තරම් ආකාර වෙනස් වීමකට සූදානම් වෙනවයි කියලා කියන්නේ එල් එකට තාලෑල්ලකට ටාගට් බෝඩ් එකට වෙඩි තීච හිටපු එක්කනා පනින්න සතාට වෙඩි තියන්ටි ඉගෙන ගන්නවා පිම්මට වෙඩි තියන්ටි ඉගෙන ගන්නවා වගේ එල්ලේ මාරු වෙද්දි එල්ලේ පනිද්දි ඒ පනින පිම්මට වෙඩි තියන්ටි ඉගෙන ගන්නවා. ඒ මේක භාවනාවක් කියලා පිළිගන්න සම්ප්‍රදාන කූඩ කට්ටිය කැමතිද? ඒ නිසා එහෙම කෙනෙකුට සීක තත්ත්වයට එන්න බෑ. එයා හැම වෙලාවෙම නිමිත්ත ස්ථාවර කරගන්න ආද. නිමිත්ත සම්මත කරගන්න ආද. සම්මත නිමිත්තක් ගන්න ආද. මේකට සමත භාවනාව කියේ. වෙනස් වෙන නිමිති පවතිති නැත්නම් නිමිති කරගන්න බැරි තත්යක් පවතිද්දී නිමිත්ත වගකීමෙන් තොරව හැසිරෙද්දී නිමිති කරගන්න බැරි තත්ත්වයටපත් වෙද්දී යෝගාවචරයට පුළුවන්කමක් තියෙනවා නම් ඒත් සතිය තියෙනවා. මේ සතිය තියෙන නිසා මේක විපස්සනා සමාධියකුත් තියෙන එක ගැන එච්චර කලබල වෙන්න එපා. මේ සතිය තියෙද්දී අරමුණ වෙනස් වෙන්න පුළුවන්, පටවිය වෙනස් වෙන්න පුළුවන්, තදගතියෙන් හැල්ලුගතයට යන්න පුළුවන්. ඒක කටට, බඩට, නාසයට, දිවට හේතු කරන්නේ නැතුව ගතියට ගත්තොත් යාර තීරණ පටන් අර ගන්නවා. මේ ගතිය, පටවි ගතිය ගෑනුවෙගෙත් එකයි, පිළිමයගෙත් එකයි. මේ පටවි ගතිය සජීවී ද්‍රව්‍යවලත් එකයි, අජීවී ද්‍රව්‍යවලත් එකයි. මේ පටවි ගතිය භාවනා කරන එක්කනාගෙත් 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 මූලධර්ම දැනගත්තත් එකයි නැතත් එකයි. මොකද මේ පටවි ධාතු මොනම දෙයකටවත් මායින් කරන එකක් නෙවෙයි. ඒක විශ්වගත ධර්මයක්. ඒක මගේ කරගානේ, මගේ පස කරගානේ, මං ඉදගෙන ඉන්න ආසනේ දේ කරගත්ත ගමන් ඒක සුභ අසුභ, හරි වැරදි, සුඛ අසුඛ, දුක තේරෙන පටන් ගන්නවා. නමුත් මේ දුක හරහා, සැප හරහා, පටවි හරහා, පස හරහා, පටවි හැප්පෙන ආසනේ හරහා පටවි ධාතුවේ තියෙන චපල භාවය පෙන්වන්න පටන් ගත්තොත් ඒක මුත්තද දේ වෙනෙක් වෙනවා. සුමුදු දේවරෝසු වෙනවා, බර දේ හැල්ලු වෙනවා. මේ වෙනස් වීම න්‍යාය ධර්මයක්, සුද්ධ හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයට අපි වෛර කරන්නේ. අපිට මේ නිත්‍ය අරමුණක් දිගටම කහපාට පේන්න ඕන, දිගටම පටවි ධාතුව පේන්න ඕන, පටවි ධාතුව හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ආදි වශයෙන් කියන්නේ අපේ මනසේ තියෙන අර හෙල්ලෙද්දිත් සතිය පවත්වන්න පුළුවන් කියන ගතිය නොදන්න අසුතවත් පුතඥකම. මනස ඕනම කෙනෙක්ගේ තියෙනවා. ඒ වගේ අන්වික්ෂ જાති දෙකක් තියෙනවා, සාමාන්‍ය අන්වික්ෂ සහ චල අන්වික්ෂ කියලා. චල අන්වික්ෂය කියලා කියන්නේ හෙල්ලෙන දේකට හරියට දාලා ඒක බලන්න පුළුවන්. චපල දේවල් දිහා බලන චල අන්වික්ෂයක් තියෙනවා. එහෙම නැත්නම් කැමරාවක් තියෙනවා, වීඩියෝ කැමරාවක් තියෙනවා. කැමරාවෙන් පුළුවන් නිශ්චල දේවල් විතරයි ෆොටෝ ගන්න. හෙල්ලෙන දේ ෆොටෝ ගත්තොත් ඒක බොඳ කරනවා. වීඩියෝ කැමරාව රිසලූෂන් හරියට දාලා ගත්තොත් හෙල්ලෙන දේ දැසෙනවා. ඉතින් ඒකෙදි මේ කැමරාවට හරි වීඩියෝ කැමරාවක දිනුවලාතිය. අන්‍ය වගේ යෝගාවචර මනස අසීක භූමියේ ඉඳලා සීක භූමියට යනකොට බලන අරමුණ නිශ්චල විය යුතුමයි කියලා අරමුණට නීති දාන්න යන්නේ. නිශ්චල වුණත් අපි ඒකෙන් පොඩ්ඩක් අසුර යාලුකම සුවද භාවය ඇඟැලුම්කම ඇති කරගන්නවා. හැබැයි දන්න ඕන වෙලාවකම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඉස්සරහට ඉස්සරහට යෝගාවචරය මේ සීක தත්ත්වයට පත් වෙච්ච එකන අපමත්ත මානසික කටයුතු කරනවා කියලා කියන්නේ අපි යමක් යම් තැනකින් බැස ගන්නවා තමයි. ඒ බැස ගන්න තැන අඩියට ගන්න ගල හෙල්ලෙන්නේ නැතුව තියෙන බව හැබෑව. නමුත් ගල හෙල්ලෙන්නේ නැතුව අඩ ගලෙන් කරන්නේ හොල්ලන්න බැරි එකක් හොල්ලන එක තමයි. අඩියට ගලක් ගන්නේ අපිට යමක් උලුප්ප ගන්න ඕන නිසානේ, ගලව ගන්න ඕන නිසා ඒ වස්තුව හෙල්ලෙනවා. අඩේ විතරයි හෙල්ලෙන්නේ නැත්තේ. එනිසා අඩේට ගන්න එක තමයි පටවි ධාතුව වෙන්න පුළුවන්. ඒක නොසැලී තියෙන්න පුළුවන්. හැබැයි ඕනම වෙලාවක ඒක සැලෙන දෙයක් බවටපත් වෙනවා. අන්නේ විදිහට පටවි ධාතුවේ තියෙන චපල භාවය. ඒකට චපල භාවය කියන්නේ නැහැ. ඒකට කියන්නේ ඒ ධාතු ගුණය කියලා. ඒකට කියන්නේ ඒ වගේ තියෙන ස්වභාව ගතිය. හේතුඵල ධර්මයක් හේතු ආපු ගමන් එයා කිසි කින්දුවට වග කියන්නේ නැහැ. පැදුරටත් නොකිය මාරු කරනවා. අන්නේ මාරුව මට කරන තරහක් නෙවෙයි, පටවි ධාතු කවුරුත් එක්ක තරහ නෑ. ඒ නිසා මේ පටවි ධාතුවට නඩු කියන්නේ, පටවි ධාතුවත් එක්ක උරුට්ටු වෙන්න හදනවා කියලා කියන්නේ බල්ලවල් තමගේ වලිගෙම හපාගෙන හිදෙන වදිනවා කියන වගේ වැඩක්. ඒ නිසා සීක පුද්ගලයා පටවි ධාතුව හදාරන්න යනකොට ඒක මේ ඇහැට කන්ට දිවට නාසයට සම්බන්ධ කරලා නෙවෙයි අල්ලන්නේ. පඨවි ධාතු එනකොට එයා දැනගන්නවා මේ ධාතුන්ගේ භාෂාව. පඨවි ආපුව මෙන්න මේ විදිහට තමයි මට කතා කරන්නේ. එයා කියන්නේ නැහැ වෙන විදියක්. මම මේක මනාපමනා ප්‍රතිකර දැම්මුත් මට පඨවි අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. මට පුළුවන් ද මේක අභිජානනය කරන්න සංජානනෙ වෙනවා. සංජානන කියන්නේ මගේ යන හැඟීමෙන් මගේ පස්ස. මම ඉඳගෙන තන ආසන තිබුණ ගලක්. එහෙනම් ගැටයක් නිසා මම ඒකට මනාපමනා ප්‍රති කරන බැලුවොත් ඒක පඨවි දන ගැනීමක් වෙන්නේ. ඒක තණ්හාමාන දිට්ටි නිස්සෘත හැඟීමක්. ඒකට සංජානනිය කියනවා. යම් වෙලාවක මේ තද ගතිය කවුරු ඉඳගත්තත් ඕක ඔහොමමයි. මම පොඩක් එහා පැත්තට ඇලවෙනකොට මේකේ බුරුල් වීමක් තියෙනවා. මේ පැත්තට තද වෙනකොට ඒක තද වෙන ගතියක් තියෙනවා. මේ විදිහට මේකේ ඒක මේ හිතාමතා කාටවත් වද දෙන එකක් නෙමෙයි. මම නොදැනුවත්කමට ඒ හිතප්පුවක් නැති පඨවි ධාතුව දුකට තියා ගන්නවා. ඒ දුකට තියාන එක මත සැලසුම් අදලා දරුවන්ට රටට සැප දෙන්න හදනවා මේ පඨවි ධාතුව මැදලා. පඨවි ධාතුව මට්ටම් කරන්න ගිහිල්ලා. නමුත් ඊට වැඩිය අර තීරුම් කළ දුන්න පඨවි ධාතුව කෝක වෙතත් ඒක තමන්ට සම්බන්ධ වුණාට පස්සේ නිත්‍ය සංඥාවෙන් බැලුවොත් සංජානනය කළොත් ඒක දිගින් දිගට දිගින් දිගට කතන්දර මවන්න පටන් ගන්නවා. තමන් බාහිර පොළොව මට්ටම් කරන්න හදනවා මේ නටන්න බැරි පොළොව ඇදයි කියලා. පොළොව නෙවෙයි මොනවද තිබුණා නටන්න පුළුවන් කියලා නටන. පොළොවේ ඇද ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ මේ අසුතවත් පුතුජනයා තමන්ගේ හිත හදනවා වෙනුවට ලෝකේ මට්ටම් කරන කතාව. ඒක ඇත්තටම මට්ටම් කරලා දෙන්න ඕන පටන් ගන්නකොට. භාවනා මධ්‍යස්ථාන කියන්නේ අන්නේ මට්ටම් කරගත තැන. ඒක අන්තිමට වෙදී හොඳයි. එතන ගිහිල්ලා පටන් ගත්තට හැමදාම භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා අම්මගේ තනින් කිරි බිබී ඉඳලා ළමයා හැදෙන්නේ නැහැ. හැදුනට පස්සේ ආ ඝන ආහාර හපන්න වෙනවා. ඒ ඝන ආහාර හපන්නේ කොහොමද? මේ පාඨවිය වැටහෙනකොට ඒක මේ මමය මාගේය කියන හැඟීමකින් තොරව බලනවා. ඉතින් ඒක අටුවාචාර්යන වහන්සේ සඳහන් කරනවා සීක පුද්ගලයාගේ තණ්හාමාන දිට්ඨිය වලින් දිච්චි නැතුව තණ්හාමාන දෙක විතරක් ඉතුරු වෙනවා. එනේ සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි නැති වෙන නිසා යා පඨවි ධාතෝ දිහා බලනවා තණ්හාවෙන් සාමාන්‍යයෙන් හැබැයි දිට්ඨි නැහැ. ඒ නිසා තණ්හාමාන දිට්ඨි සහිතව බලන එකට සංජානනය කියන එකත් දිට්ඨි වලින් තොරව තණ්හාමාන දෙක කියන කෙලෙස් මූල දෙක පමණක් ඇතිව බලන එක අභිජානනය කියන විදිහටත් අටුවාව දෙන්න හදනවා. ඒක ඉතින් ඕන කෙනෙකුට ඒක පිළිබඳව පිළිගන්න හෝ එහෙම නැත්නම් විචේපකෙදිමේ IT තියෙනවා. ඒක හිතන්න පුළුවන්. එහෙම හිතාගත්තම සෝවාන් වෙච්ච කෙනෙක් ගැන කතා කරලා සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ පඨවි ධාතුව දිහා අච්චරම තද බල ගැටුමකින් තද බල බන්ධනයකින් තොරව ටිකක් ඈත් වෙලා වගේ බලන්න පුළුවන්. මට දැන් තද ගතිය අද්දගෙනවා. මේ තද ගතිය මනාපමනාප දෙක නිස්සෘතද කියලා. මනාපමනාප දෙක නිස්සෘත නම් තෘෂ්ණාවක් මේකේ ගෑවිලා තියෙනවා. මට පුළුවන් ද බලන්න තදගතියත් බලන ගමන් මනාපෙත් බලන්න තදගතියත් බලන ගමන් අමනාපෙත් බලන්න ආන්නේ විදිහට බලනකොට මේ අමනාප මනාප මේ තදගතිය මේ රූප ධර්ම නැතු වෙන්නේ නැහැ. එචායි රූප ධර්ම විතර තියෙන්න ඕනේ. අපිට පුළුවන් ද රූප ධර්මේ පටවි කියන එක කේල් ගෙඩි පොත්ත කලන වගේ ගලවලා බලන්න. එතකොට මේ තදගතිය නිසා ඇති වෙන මනාප මනාපේ බැලීම සාමාන්‍ය යෝගාවචරයට කියන්නේ තදගතිය බලන්න. මේක කටේ බඩේ නාහේ දිවේ කියන ශරීරයට සම්බන්ධ කරන්නේ නැතුව තදගතිය තදගතියක් විදිහට බලන්න. එතකොට තදගතියට ඍෂිසේ හැසිරෙන්න දෙනවා. හැසිරෙන්න දීලා තදගතිය වෙනස් වෙනකොට මගේ හිතේ වර්ණ ගැන්වෙන හැටි මෙහෙම වෙනකොට සැපයි මෙහෙම වෙනකොට දුකයි මෙහෙම වෙනකොට මාන්නක්කාරයි මෙහෙම වෙනකොට අවමානයක් මෙහෙම වෙනකොට ආශායි මෙහෙම වෙනකොට එපා වෙනවා කියන දිහා බැලුවොත් මේ හිත පිට නැති පඨවි ධාතුව නිසා මම කොච්චර කතන්දර ගොතනවද මම කොච්චරක් හිත වර්ණ ගන්නවා ගන්නවද කොච්චරක් හිත ආකල්පගත කර ගන්නවද කොච්චරක් හිත නීවරණ වලට දා ගන්නවද මගේ හිතට එහෙම නීවරණ ගන්න නැතුව ආකල්ප ගන්න නැතුව කෙලස් ගන්න නැතුව බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තමයි අපි ආර්යයන් වහන්සේ දකින්නයි කියලා කියන්නේ. ඒක තමයි අපි සත්පුරුෂයා දකින්නයි කියලා කියන්නේ. සත්පුරුෂයාට ඔය ඕකම තියෙනවා. සත්පුරුෂයා කතන්දර කරන්න යන්නේ. එයා දන්නවා මේ මේ වැඩ කරන පඨවි ධාතුව කියලා. එයා දන්නවා පඨවි ධාතුවට මට කරදර කරන්න හෝ සැප දෙන්න ඕන කමක් නැහැ. මම පඨවි ධාතුව එනකොටම සැප දුක නැතුව බලන්න දන්නේ නැහැ. මම මාගේ කරන්නේ නැතුව බලන්න දන්නේ නැහැ. ඒකට තමයි අසුතුත පුතුජනයා කියලා කියන්නේ. ඒ නිසා එයා රිමෝට් කන්ට්‍රෝල් එකකින් නඩ පාලනය කරන මැෂින් එකක් වගේ. ආර්ය පුද්ගලයා යනකොට කවුරු බොත්තම් තද කෙරුවත් එයා දන්නා පටවි ධාතු වෙනකොට මම මේ පටවි ධාතු හඳුනා ගන්නසලු අපමත්ත චෛතසයෙන් ගත කරන්නේ. ඒ නිසා එනකොට වදයක් දුන්නත් සැපක් දුන්නත් මේ එන්නේ හද ගතිය හරහාද මෙලෙක් ගතිය හරහාද මුරුදු ගතිය හරහාද කුරුසු ගතිය හරහාද බර ගතිය හරහාද මෙලෙක් ගතිය හරහාද කියලා පටවියේ තියෙන ලක්ෂණ තේරුම් ගන්න මිසක් ආවේ කටෙන්ද බඩෙන්ද නහයෙන්ද දිවෙන්ද කියන එක අයින් කරගන්න හික්මීමක් අවශ්‍ය වෙනවා. එහෙම ගියාට පස්සේ ටික කාලයක් යනකොට ඒක පුරුද්දකට එන්න පටන් අර ගන්නවා. තව කෙනෙක් කිඳිරි ගන්නකොට දන්නවා මේ මිනිස්සයා මේ කිඳිරි ගන්නේ පටවි ධාතුවයි මතුවලා තියෙන්නේ. එයා ශරීර ආශාවෙන් මේ කිඳිරි ගන්න. ජීවිත ආශාවෙන් කිඳිරි ගන්න. ඉතින් පටවි ධාතුව අහිං කරපුවාම ඔක නැති වෙනවා. නමුත් මේ මිනිස්සගේ තියෙන කෙලෙස් ටික නම් නැති වෙන්නේ නැහැ. එනිසා මොන බේත දුන්නත් මොන සුඛෝපභෝග වස්තු දුන්නත් ඒක උනරෝගියාට කැඳ වේදනා වගේ කැඳ ඉල්ලනා වගේ මොනවා දුන්නත් කන්නේත් නැහැ ඉල්ලීම නැත කරන්නේත් නැහැ. ඒ වෙනුවට එයාට කියලා දුන්නොත් ඔය පටවිය වල උඹට කරදර කරන්න ඕන ගතියක් නැහැ. බෑන අහ කියන නායක කල්ලගෙන තමයි මේක එක්කෝ දේව තූප සංහාරයක් කියලා හිතලා නැත්නම් කවුරු හරි කරපු හෝනියමක් කියලා එහෙම නැත්නම් මොනවා හරි දෙයකට දාලා ආත්මයක් දාන. අර අනාත්ම වූ පටවි ධාතුවට ශරීරයට සම්බන්ධ කරගෙන ඇති වෙන සැප දුක හරහා ආත්මවාදී කතාවකට යනකොටම අසුතුත් පුතු ජනේකට එකතු වෙනවා. ආර්යයන් වහන්සේ කියන උඹේ කතන්දර ගොතන්නේ. ওই ප්‍රශ්නෙට උත්තරේ උතන් නෙවෙයි තියෙන්නේ. ඉන්සාව කතන්දර කිතිල පැත්තක තියලා උඹට අමාරු නංග පටි දාච විනාශ කරපන්. හැබැයි තුවාලේ තියෙන උඹේ පටි දාතු නෙවෙයි. ඉතින් මේකට හරියට කියෙන් කියනවා. කියන උඹට අමාරු වෙච්ච දාසෙන් උඹට තේරෙයි උඹට අමාරු නැසින්ද උඹේනවා නිකම් මේ අපිට බයිලා කතා කරන්න. තොඩට ඔය ටික වෙයි නාගෙත් අරගිට තෙයි කියලා වෙනකන් ශාප කරනවා. බුදුජානනාචි ම රිදෙන් නැති වෙන්න කතා කරනවා. කරදරයක් නැති වෙලාවේ සාමාන්‍ය මට්ටමට එන පටවි ධාතුව ගන්න කියනවා. දුක් දෙන්නේ නැති පටවි ධාතුව අරගෙන මේ පටවි ධාතුව මට්ටම පෙන්නට පස්සේ දුකක් හෝ සැපක් වෙනවා. මැද හරිය තියෙනකොට සැප දුක් නැති වෙලා අපි ගණන් ගන්නයි. හැබැයි නිවන්වට දොරේ ඉතන. ඒක නිසා සක්මන් භාවනාය කරනකොට ඒ දැනෙන හැටි මේ පටවි ධාතුව විලුඹේ ඉඳලා මේ බරගතිය තද වෙන ගතිය විලුඹේ ඉඳලා ඇඟිලි දක්වාම ගිහිල්ලා ඊගාව කකුලට මාරු කරන හැටි ඊගාව කකුල විලුඹේ අල්ලගෙන ඊට පස්සේ එහායකට යන හැටි කරත් එක රෝ දෙක නේමිය දිගේ බලේ යනවා වගේ කටවිත දිහා බලනකොට පේනවා. භාවනා කිරීම සඳහා අවශ්‍ය කරන හතරමහා ධාතුන් හැම වෙලාවෙම මුරගාල අපිට පණිවිඩය දෙනවා. අපි එක ගන්නෙ මගේ කකුල මගේ කට මගේ බඩ සැපයි දුකයි කියලා දාලා අර බබාගේ භාෂාවෙන් කවුදද අපි බබා භාෂාව පැත්තට දාලා ජීවිතේ හැම චිත්තක්ෂණයක්ම හතර මහා ධාතුන් සමග කරන ගේමක් තියෙන. ඒ වෙලාවේදී මේ දැන් මතුවලා ඉන්නේ මේක. මේ කතා කරන්නේ අසවලා කියලා මේ ධාතු වශයෙන් කතා කරන පටන් අරගත්තොත් ඒක ආර්ය භාෂාව කියන්නේ. ඒක දේව භාෂාවට නේ. ඒක බ්‍රහ්ම භාෂාව පාටපත්. ඒකට අපි මේ මනුස්ස ලෝකේ තියෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වලින් පැත්තකට වෙලා විශ්වගත භාෂාවකින් කතා කරන්න පටන් අරගත්තට පස්සේ අපිට ලෝකයේත් එක්ක සංනිවේදනය කරතයි. මේ වැස්සක් ඇති වෙන්න එහෙම නැත්නම් මේ භූමිකම්පාවක් ඇති වෙන්න මේ මොනතරම් හේතු රාශි කාරණු රාශියකින්ද බලපාන්නේ. ඒකට මම යටත් වුණාට මම එකින් සම්පූර්ණයෙන්ම ස්වාධීන නැහැ. මම හොඳට ඒක දිහා බලන් හිටියොත් පේනවා ඒකේ මොකද්ද සම්බන්ධයක් තියෙන. එතකොට මේ සුළුසනක ලොකෝයි මම් පුංචි කියන්නේ යන්න එපා. නමුත් මට ඒක දැනගන්න හිටියොත් බේරෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් වලට දේව කෝප එහෙම නැත්නම් ඌණියම් කරලා අපල කාල ඌ නැහැ කියන්න නෙමෙයි මම මේ කියන්නේ. ඌ තීන අසුතුත් පුතු ජනයාට. මොකද ආර්යනාංශේ නමක් වෙන්නේ නැත්නම් අපමාන චේතස එහෙම නැත්නම් අනුත්තර යෝගක්ෂේමපත්තේ මානෝ කියන බණකට පිනවා මේ වගේ දේවල් දාගත්තට පස්සේ අපි කොච්චර දුර්වල දුර්බල තත්ත්වයකටපත් වෙනවද? සෙනගත් එක්කනම් අපි සම වෙනවා. නමුත් අර ධාතු වශයෙන් දකින ගැති නැති. ඒ නිසා පඩවෙන් පඩවිතෝ අභිඥාය අර විදිහට දැනගත්තොත් මේකේ තියෙන පඩවි බව, පඩවි ස්වභාව, පඩවි ලක්ෂණය නැත්නම් ගතිය බලනවා මිස කටබඩ වශයෙන් නැතුව බලන ගත්තොත් පඨවින් මාමඤ්ඤති මේ පෘථිවිය මමයයි මඤ්ඤනා නොකිරීමට මේ හික්මීමක් තියෙනවා. එන්නකොට නම් එන්නේ මම කියාගෙන තමයි. ආවට පස්සේ හොඳට කල්පනා කරලා බලනවා මෙයා එන්නේ මගේ අවධානේ ගන්න කතන්දරයක් ගොතන්න ප්‍රපංචයක් හදාගන්න. මම බලනවා මේ ඇවිත් ඉන්නේ පටවි. ඉන්නේ හාට කතන්දර ගොතන දෙන්න එපා. එතකොට දිත්තේ දිත්තේ මත්තන් සුතේ සුත මත්තන් තේ මුත මත්තන් විතරයි. පටවි ආවට පස්සේ එයා එන්නේ නම් ඉංගිරි බිගි පාගෙන කොමල පපා හිනාසිසි එන්නේ වගලා ගන්න. අපි දැනගන්න මේ ඉන්නේ පටවි. ඊට පස්සේ මඤ්ඤණාව කිව්වම පටන් ගන්නෙ මාමඤ්ඤි. එයා දැනගන්නවා මේ ආවට මේ ඉන්නේ මාව තණ්හාමාන දිත්‍ර පටලන්න මට දැන් අතේ රබ ආත්මීයය දාගෙන ඉඳලා විදුලි අත ගන්නා වගේ මට දන්නවා මට දැන් කරන්ට් එක වදින්නේ නැහැ. මං අන්නේ විචයට පටවිය දිහා හික්මීමක් ඇති කරනවා නම් මාමඤ්ඤය කියලා කියන්නේ මඤ්ඤණා කරන්න සියලු කාරණා තිබියදී මඤ්ඤණා නොකර සිටින්ද මමය කියලා කල්පනා නොකර සිටීමට ගන්න හික්මීම පටවි ධාතුවක් හැප්පෙන්නේ නැති වෙලාවෙ කරන්න බෑ. ඒ නිසා පටවි ධාතුවක් හැප්පීම මෝඩයාට කතන්දර ගොතලා පපංච කරලා පව කර ගන්න පුළුවන් අවස්ථාවක් වගේම පටවි තීන වලදී අෂ්පනා අපිට අප්‍රමාදීව මේ තීන පටවි ධාතුව කියලා දන්නවනම් විපස්සනා ඥානයකට නිවනට දොරටුවක් වෙනවා. ඒ නිසා එකම පටවි ධාතුව පටලවා ගත්තොත් අපායට යනවා. නැත්තම් දෙවලෙක් වෙනවා. භූමාටු දෙයියෙක් වෙනවා. අවබෝධ කරගත්තොත් මේ පටවි එනේන වෙලාවේ පුළුවන් වෙලාවේ ඒකට කරණ තියෙන්නේ මාමඤ්ඤි. පටවින් මාමඤ්ඤති පටවියා මාමඤ්ඤති පටවිතෝ මාමඤ්ඤති පටවින් මේති මාමඤ්ඤති. පෘථුවියෙන් මනින්න අද නහුට ඉඩම් තියෙන එක නම් මට ඉඩම් නැති කෙනා. මේ જાතියේට රටක් තියෙනවා. මේ જાතියේ රටක් නැහැ. ආදි වශයෙන් පෘථුවියෙන් බලන ගතියකුත් තියෙනවා. එහෙම නැත්නම් පෘථුවියේහි බලන ගතියකුත් තියෙනවා. ඒ පෘථුවිය රත්තරන් සහිත පෘථුවියක්, තඹ සහිත පෘථුවියක්, මණික් සහිත පෘථුවියක් කියලා තමන්ගේ ඊටමේ තියෙන වටිනාකම් බලන ඉඩමක් අරගෙන ඒක බලන ගතියකුත් තියෙනවා. ඊට පස්සේ පටවින් මේචි මඤ්ඤති පටවින් අභිනන්දති ආ මට හම්බෙච්ච ඉඩම මට විතරයි ඉඩංකාරය මං විතරයි ඉඩංකාරයයි කියලා අර පෘථුවිය පටවිය සන්තෝෂ වෙන්න හදනවා. ඒකයේ ආචිවිසෝපම සූත්‍රයේදී පෙන්නනවා මේ හතර මහා ධාතුන් රජ කෙනෙක් මරණදඬුව නියම කරන්ඩ මිනිහෙක් විෂකෝර සර්පයන් හතර දෙනෙක් සහිත හිරකූඩුවකට දැම්මට පස්සේ හතර දෙනා ඇවිල්ලා එකෙ දකුණු බහාවියේ පැටලිලා පෙනේ දකුණු කනට ලංකල සූසු ගාගෙන ඉන්නවා. අනිත් එකන වම් බාහුවේ පැටලිලා වම් කන ගාව සූසු කරගෙන ඉන්නවා. තව කෙනෙක් බෙල්ල පැටලිලා ඉස්සරහින් පෙනේ කරගෙන සූසු ගාගෙන ඉන්නවා. තව කෙනෙක් පිටිපස්සෙන් බෙල්ල පැටලිලා පිටිපස්සෙන් පෙනේ කරන හතර පැත්තෙන් ඉන්නකොට මේ මිනිස්සයා සන්තෝෂ වෙනවා. දැන් සිව දෙයියෝ වගේනේ. හතර පැත්තෙම සර්පිය සූසු ගාගෙන ඉන්නවා. කියලේ ආඩම්බර වෙනවලු හතර දෙනෙක් ඉන්නවා. ඒතකොට සත්පුරුෂ කයල කෙනෝ හතර දෙනාගේ එකෙක් කිපුනොත් එකෙක් ගැහුවොත් බොතන මැරලා යනවා. ඒසෝ සර්පයන්ට තේරෙන්නේ නැති විදිහට සර්පයන්ගෙන් ගැලවියන් කියලා. ඉතින් ඒතකොට ඉන්නවා මේ මිනිස්සයා අර මෙතෙක් කල ශිවදීයෝ ඉන්නේ ඔළුවේ සර්පයෙක්, ගෙලෙත් සර්පෙක්, අතෙත් බාහුවේ සර්පෙක් ඉන්න කෙනා ඒක ආඩම්බරයක් කරගෙන ජීවත් වෙනවා වෙනුවට මේක විෂ ගොහරයි ආශවිසයි කියලා දැනගෙන එකෙන් ගැලවිලා ඉරගෙත් කඩාන පයින් පැනිල්ල වගේ තමයි මේ පුද්ගලයා ඔය පළවෙනි වතාවට නිවරණ ටික අයින් කරගෙන පොඩ්ඩක් අයින් වෙන ගතිය. නමුත් එතනින් යන්න අතර වෙන්නේ නැහැ. ඒ සර්පිය පිටිපස්සෙන් එලවන්න පටන් ගන්නවා. එකෙක් කිපුණොත් ඇති. ඉතින් මේ දෙන්න හතරම ඉන්න වෙලාවේදී කියන්නේ ලෙඩ දුකක් නැති වෙලාවේදී මේ හතර දෙනා සර්පිය හතර දෙනෙක් කියලා තේරුම් ගන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අපි හිතන ඉඩම් වැඩි වෙනවා නම් හොඳයි. වතුර වැඩි වෙනවා නම් හොඳයි. ඉන්ද්‍ර වැඩි වෙනවා නම් හොඳයි. වායෝ ධාතු ඔක්සිජන් වායු නයිට්‍රජන් වාතය තියෙනවා නම් හොඳයි. සලිදිල ගන්න වෙන්නේ නැහැ නේද කොට. ඉති අපි මේව රැස් කරනවා. රැස් කරමින් සූසු ගාමින් ඉන්නවා. ඔබලට නැහැ මට විතරයි තියෙන කී කියා ඉන්නවා. එතකොට බුදු දනන්සේ සඳහන් කරනවා හතර දිනයි එකෙක් කිවුනත් ඇති උඹ මරණ. හතර දිනම මැරෙන්න ඕනේ නැහැ. කිපෙන්න ඕනේ නැහැ. ඔය හතර දිනා ඉල්ලන්නේ හතර જાතියක්. කදාකත් හතර දිනා සන්තෝෂ කරන්න බෑ. ඒ නිසා ඔය හතර දිනා ගැලවෙන්න බලපං කියන ඒ සත්පුරුෂ වචනේ එහුනොත් අපි කියනවා සුතවාරිය ශාවකෝ කියලා. එනතන් බහුසුත කෙනෙක් කියලා. ආර්යනාසල දකපු කෙනෙක්. සත්පුරුෂයන් දකපු කෙනෙක්. එහෙම වෙලාවට ගත කරන ක්‍රියාකාරකමකට කියනවා අපමත්ත මානස. යා නිතර ඕම් බලා ඉන්නවා මේ හතර දින ආඩම්බරයට වගේ බෙල්ල යාගෙන හිටියට කොහොමද මේ දිනට මේ හතරට නොගැලපෙන්න හතරෙන් නික්මෙන්නේ කොහොමද කියලා. අන්නේ නික්මීම සඳහා ඥානෙ අපි ඔක්කොටම සමානව තියෙනවා. ඒක බුදුහාමරෝ දෙන්නේ නැහැ. බුදුහාම කියන්නේ නික්මියන් අන්නේක බව දන්න කෙනාට කියනවා මේ හතර දිනාදී ආ දැම් බලන්නේ අභිජානනේ යුක්තව. ඉසර වගේ සංජානනීය අන්තකරණේ මගේ බෙල්ලේ සර්පෙක් ඉන්නවා අතිත් බාහුවේ සර්පෙක් ඉන්නවා කියලා ආඩම්බරයකට නෙවෙයි ගලව ගන්න බලනවා. මොකද ගැලෙව්වට බිම දැම්මට සර්ප වෙලවන පිටපස්සේ. ඒ කියන්නේ කාම ඡන්දේ නැති වුණාට කාම රාග අනුසය පිටපස්සේ ගලවන. ඊගාර ද්වේෂේ නැති වුණාට දෝසානුසය හිටන පිටපස්සේ. එතකොට ඉපිටසේ එළවෙන වෙලාවේදී තමයි මේ යෝගාවචර තේරෙන පටන් ගන්න මෙතෙක් කල මම මොනවද මේ ආඩම්බරයට පටවගෙන හිටියේ ගලවන්නේ කී දවස්ස තමයි තේරෙන්නේ. ඒකේ තියෙන නපුරයි ඒකේ තියෙන අර එළවෙලව පහර දෙන ගතිය තියෙනවා. අන්න ඒ වෙලාවේදී එයා කල්පනා කරනවා හතර ආකාරයකට. ඉස්සර මම පටවින් මඤ්ඤති, පටවියා මඤ්ඤති, පටවිතෝ මඤ්ඤති, පටවින් මේති මඤ්ඤති. දැන් එයා පටවින් මා මඤ්ඤි. එයා හිතුවොත් මම මගේ ආඩම්බරයට ලාභයට සත්කාරයට අනිවාර්යයෙන් මේකෙන් අපට පුදුමාකාර මේ ඉඩම් නඩු කියලා જાතියක් තියෙනවා. ඉඩම් නඩු කවදාකවත් ඉවර වෙන්නේ නැහැ හැමදාම නඩු. මේකට එක බඩවැල දෙකට කඩන ආපු සහෝදර සහෝදරියෝ මරා ගන්න. මැරෙන්නේ නැති ගානට වගේ මරා ගන්න. ඔය ධම්මරත් චාම්රෝ කියනවා ධම්මරත් චාම්රෝන්ගේ අතාකටගේ ඉඩමේ එහා පැත්තේ මිනිස්සයා පාර මේ වැට තල්ලු කරලා හදාගෙන. ඉතින් නඩුවක් දැම්මම පස්සේ බේරන්න බෑ. නඩුකාරයා ආවලු ඉඩම් බලන්න. ඇයි දැන් දෙපාර්ශ්වෙල හැත්ති කළා නම් ධම්මරන්ති ආමරංගේ තාත්තට කිව්වලු ලොකු නැයි. ඉතින් අඩියක් විතර අල්ලලා තිනිය කහරේ ඉටි පාරට එහෙම නැතුව කරන්න බෑ. යා පැත්තේ කට්ටිය ගන්න කොහොම කෙරුවක්වත් අපි මැරනවනේ. ඉතින් ඉන්සෝ ඔන්නෝක දීලා දාන්නේ. ආදි මිනිස්සු කදලු නඩුකාරා ආම්දුනේ. ඌත් මැරෙනවනේ. ඌගේ කැල්ලෙන් එද්දින්න කියන්නේ කොළු යටි. මං විතර නෙවෙන්නේ මැරෙන නඩුකාරයා හොම්බේ. තාත්තා දිනුම් නමුත් අපිට මේ ඉඩම තමන් කරගන්න ඕන නම් කොච්චර ඥානයක් තියනවද කියලා බලන්න. එහෙම නොකිරුවොත් අපේ પરම්පරාවට හොඳ නෑනේ. මිනුම් කාර්ය මැනපුවකට හොඳ නෑනේ. ඉතින් අපි ඒකට ෆයිට් කරන හැම නැත්තම් අපි නඩුකාරයට කියනවා නඩුකාරයට නඩුව බරක් වෙන සයිස් එක. ඉතින් ඒ වගේ තමයි අපි මෙතෙක් කල් පාවිච්චි කරලා තියෙන හැම වචනයක්ම. අපි සන්තක කරගන්න ඕන නම් කබරුකෝය තලගෝය කරගන්න ඕනේ නම් කොච්චර දු කතාවල් තියෙනවා. අන්නේක තීරුම් ගත්ත දවසේ ඒත් සමහර වෙලාවට කරනවා අපි. සමහර වෙලාවට තේරෙනවා මේක තමයි අපිට අම්මලා තාත්තලා දීපු බූදලේ. මේක රකින්න ගියාම බොරු ෂටමායාවිකන් ලක්ෂයක් කරන්න ඕනේ. ඊට මිට වැඩි නර්ගද කාගරි අම්බලමකට ගිහිල්ලා ඉඳලා මේ ඉඩන් නැතිකම එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය අතහැරීම අපි අගේ කරන්න පටන් ගත්තා. ලෝකයන් බයින්න පටන් අර ගන්නවා. හැදිච්ච එකතර නැහැදිච්ච එක මේකට දීපු ටිකවත් රැක ගන්න බෑ. ඒකත් දමල ගහලා යනවායි කියලා ඒ පැවිද්දට නැත්තම් ගිහි ගියත හැරීමට මිනිස්සු බනිනවා. බැන්නට මොකද සතුටකුත් තියෙනවා. අපි ඒගොල්ලන්ට නෙදීලා ඉන්නේ. ගේන්නේ නැහැ. ඉතින් සා ඒක හාමුදුර කෙනෙක් මේ මල්ලීට කතා කරලා කිව්වලු මල්ලි මේක ගනි මම යනවා පැවිදි වෙන්න කියලා. ඉතින් මල්ලි කිව්වලු අනේ අයියා එහෙම කරන්නේ කොහොඳ නෑ කමන්නේ. මේ කියලා එයා පැවිදි වෙන්න ගියා. ඊට පස්සේ මල්ලිගේ ගෑණි කතා කරලා හිතුවලු දැන් ලොක්ක සිවුරු ඇරියොත් ආයෙන ආවොත් මේ මිනිහා දෙනවා. දැන් හොඳම වැඩේ සිවුරේ ඉඳදී මරන්න ඕනේ. කියලා ඔහු මේ වරුන්ට ගානක් ගෙවලා කිවලු ආවල්තන ගල්ලෙන ඉන්නේ ගිහිල්ලා ඉඳපන් ආයෙටම මරපන් කියලා. ඒ සෝරු අතර දෙනා ගිහිල්ලා වල මේ ආම්තුරු අල්ලගෙන ගාලු අපිට ඔකන් තරත්තක් තියෙනේ මරුවොත් මෙච්චර ගානක් කමිනුවා සාමුගලු මොකටද කියලා. ඉතින් ඔහු කියන්නේ නැහැ නේ කාරණාව. ඊට පස්සේ කිව්වලු නෑ මේන්ට කිසිම ගැලවුමක් නෑ අපිට ගැල මැරුවේ නැත්තම් ගාන හම්බ වෙන්නේ නැහැ ඒ නිසා අපිට කතා නැහැ අපි මරණ ඉතින් සාමර කිව්වලු මට මැරුවට කමන්නේ හෙට උදේ වෙනකන් ඉඳ දෙන්න පුළුවන් ඒ බෑ හෙට උදේ වෙනකොට පෙන්නොත් ඒ නිසා සාමර කිව්වලු මං ගලක් කරන ධනිත් දෙක කඩා ගන්න මට ධනිත් දෙක කඩාන හෙට උදේ වෙනකන් ඉඳ දෙන්න කියලා ඊට පස්සේ ආමතු හොරු බලන ඉඳිම ගලක් ගෙනල්ලා කඩලා කිව්වලු දැන් මට මොනවක් අම්බලට තේරෙනවද දැන් මම අධික වේදනාවක් වෙන්නේ යන්න බෑ කලිය හැමතුරු ඒ වේදනාව මැදින් බවනා කරලා උදේ වෙනකන් ඒක ලොල්ලයි පොතේ තියෙන විදිහට කනාගාම වෙනවත් රහත් වෙන ඊට පස්සේ කින කමත්තක් කරගන්න ඉන්නේ. ඉගෙන අර ඉඩම දීලා ආවත් මල්ලි ඒ විදිහට බැලුවට මල්ලිගේ නෝන එහෙම බලන්නේ නැහැ. යා බලන්නේ බැරිවිලා හැරිම සස සිවුරු හැරියොත් අයියට මේ මනුස්සය දෙනවා. හොඳම වෙලේ තමයි මරණය ඉඳදී අයින් කරන්නේ. ඒ ඉඩම දුන්නත් මරණ දඬුවම්. තියාන හිටියත් මරණ දඬුවම්. ඉඩම කියන්නේ මේ වගේ දෙයක්. ඉතින්ස අපි හිතන්නේ ඌ අල්ලගත්ත තරම හොඳයි කියලා. ඉතින් බහුපාල කියලා කියන්නේ පොළොව පාලනය කරන. ඉතින් ඒක පිළිබඳව මේ ආදීනව සල්කනා බල්ල ඇසු විරු ඥාන ඇතුව ටිකක් දීලා බලන්න. දීලා බලන්නේ දුන්නට මොකද ඒක පිටිපස්සේ එළවෙලුව අපට පහර දෙන්නේ නැටි. අතහැරලා ආවත් මිනිස්සුක හරියට පාවිච්චි කරනවද දන්නේ නැහැ. ගත්ත මිනිස්සයත් කොයි විකෘති කල්පනා කරනවද දන්නේ නැහැ. ඒ නිසා මේ පටවිය කියලා කියන්නේ මහ පුදුමාකාර බන්ධනයක් ආකර්ෂණ ශක්තිය වගේ. මේ පොළවේ ජීවත් වෙනකන් ආකර්ෂණ ශක්තිය මිදෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතුවොත් පොළවෙන් හැතැප්ම 6ක් ඈතට යන්න ආකර්ෂණ ශක්තිය නැහැ. අපිට ඒක හිතා ගන්නවත් බැහැ. මේ ආකර්ෂණ ශක්තිය නැත්තම් මේ කිසිම දෙයක් මේ විදිහට තියන්න බෑ. විත සම්පූර්ණ වෙනස් ඔක්කොම පා වෙන්න පටන් අර ගන්නවා මේ අපි පවත්වන ක්‍රමේ පාත්තන්න බෑ. එතකොට අපේ ඇට ආකර්ෂණ ශක්තිය නැතුව හිටියොත් අපේ ඇට මාසයක් ඇතුළත 1%ක් දුර්වල වෙනවා. මොකද අපි ඇවිදිනකොට ඒ කෙටෙනකොට තමයි අපි දන්නේ ආකර්ෂණ ශක්තිය ඉන්න ඇට වලට කැල්සියම් ඕනේ බර ගන්න ඕනේ. බර නැතුව හිටියොත් මාසයකට 1%ක් ඇට දිරනවා. කැල්සියම් තැම්පත් වෙනවා වැඩන්නේ. සමහර ජලජ ශාකවල අරතු බහින්නේ නැහැ. ඒ වතුරේ තමයි සස්පෙන්ෂන් එක තියෙන්නේ. ඒ නිසා කවදා ඒවා වැල් වගේ. පොළොවේ තියෙන ගස් විතරයි අරතු බහින කෙලින් හිටින්නේ. ඒ වගේම ආකර්ෂණයේ තියෙන වල විතරයි අපි මේ ඇට හැදෙන්නේ. ඇට හැදෙන්නේ නැහැ. ඒ නිසා අදට අවකාශ ගාමි වෙන්න පුළුවන්. ඉඳලා මුචිර දු මාස ගණක් ආවිල්ලා හිටගත්තුත් කඩන්න වැටුණු වෙයි. දැන් රුවන් තයිසාවක ගාමින් ආවට පස්සේ ভাইබ්‍රේටර් එක තියලා හොල්ලලා හොල්ලලා හොයාගෙන අර කැඩිච්ච මෙලෙක් වෙච්ච ඇට හදනවා. ඉතින් අපි හැම රසායනික අංශුවක්ම භෞතික අංශුවක්ම මේ ගුරුත්වාකර්ෂණයට හැදිලා ඉඳලා තියෙනවා. ඉපදිච්ච ගමන් බබා ඇවිදින හැටි බලන්නකෝ. ඇවිදින බලන්න ගුරුත්වාකර්ෂණ ජීවිතයක කෙලින් වෙන්න කොච්චර අමාරු වෙනවද කියලා. ඇවිදට පස්සේ අපිට මතක නැහැ. සක්මන් කරනකොට ආයෙ මතක් වෙනවා පියවර කීයද පුළුවන්නේ සතියෙන් යන්න කියනකොට ඕන්න ආයෙ ත්‍රිපුදුනා වගේ තිරෙන පටන් ගන්නවා. ඒකෝට පේනවා මේ ගුරුත්වාකර්ෂණයේ තිබුණට විශ්වයේ ගුරුත්වාකර්ෂණ තියෙන්නේ 0.2 අනික හැමතැනම ගුරුත්වාකර්ෂණ නැහැ. අපි ඉන්නේ 0.2 ඇතුළත ඉතින් අපිට පේන්නේ ඒක මුළු ලෝකෙම වාගේ. අජිතාවකාශයට ගියාට පස්සේ අජිතාවකාශ වස්තු නැහැ. අජිතාවකාශයේ තියෙන්නේ ඒකේ ගුරුත්වාකර්ෂණයක් නැහැ. ඒකට ගියාට පස්සේ මේ භෞතික විද්‍යාව බලපාන්නේ නැහැ වෙන ලෝකයක්. ඉතින් අපිට පේන්නේ ඒක විකෘතියක්. මේක තමයි ප්‍රകൃතිය කියලා. ඒක 0.2 මේ විකෘතිය තියෙන්නේ. ඒත් ඇත්තටම විකෘතියක්. අර ලෝකේ තියෙන්නේ විශ්වයේ තියෙන්නේ අජි කියන්නේ විශ්වකීල කිව්වම මුළු මන්දාකිණියම ගත්තාම ගුරුත්වාකර්ෂණ කියන්නේ ඉතාම දුර්ලභ දෙයක්. අපි ඒක ලෝකයක් කරන ජීවිත. ඒ වගේම තමයි මේ තෘෂ්ණාව කියන්නේ. මේ භෞතික වස්තු වල විශේෂයෙන් පඨවි ධාතුවේ තියෙන තෘෂ්ණාව නිසා අපි මේ රසාවල් කරන්නේ, රණ්ඩු සරුවල් කරන්නේ, තෝතෝ වරපල කියන්නේ, පොළු මුගුරු අරන් රණ්ඩු කරන්නේ මේකයි කියන්නේ. ඒක අතහැරීමෙන් තියෙන සැපත රහත් වෙන්න ඕනේ නෑ, සෝවාන් වෙන්න ඕනේ නෑ. මේක චින්තාමේ වශයෙන් නැත්තම් චුතුමේ වශයෙන් ගන්න පුළුවන්. නමුත් යම් වෙලාවකට හිතන්න තද ගතියක් බයට දැනිලා, ඒ තද ගතිය කටේ බඩේ නාසයේ නැතුව තද භාවයේ දකින්න හදනකොට අර අතරෝ පටවි ධාතුව වගේ පටවි ධාතුව තමන් ළඟට ඇවිල්ලා මනාබමනා පැති කරන්න හදන වෙලාවේ මනාබමනාපෙන් තොරව පටවි ධාතුව දකින්නවා මගේ කටේ මගේ බඩේ නැතුව ධාතු ස්වභාවයි. එතකොට කියනවා ධාතුව පරමාර්ථ පත්‍ර දාලා බලන්න. මම කියාගන්නේ කටේ බඩේ නැතුව ඒක බලන්න. එතකොට ඒක පාඩ ආයසයක් මේක දකුණු කකුලමයි කියවෙනවා වම් කකුලමයි කියන කමන්නේ. නමුත් කලාතුරකින් හරි අපිට පුළුවන් ද බලන්න ඕනේ. ඒන ධාතුව පඩවිය තදකබව මනාපමනාප දෙකට දාන්නේ නැතුව වේවා නොවේවා කියන දෙකට නැතුව නිකන් ශික්ෂාවක් විදියට ස්වභාවේ නොඋනට ශික්ෂාවක් විදියට බලන්න ගත්තොත් මේකට කියනවා මේ පටවි ධාතුවෙන් මානසික දුරස්ත භාවයක් ලබා ගන්නවා කියලා. පටවි ධාතුව තියෙද්දිම දිතුලද්දිම ඉද්දෙද්දිව කුප්පද්දිම ඒක පරිේශයෙන්ට ලක් කළ එක තියෙද්දිම මේ කටබඩනාසයට නැතුව මේ තද භව ඇවිල්ලා තියෙන්නේ. තද ගතිය මේ තියෙන්නේ. තද ස්වභාවයේ තියෙන්නේ. ඕක පොත් කියවට අහුවෙන්නේ නැහැ. දැන් ඇවිල්ලා තියෙනවා මම මේක දිහා බලන්නට ඕනේ කිව්වොත් තද බව දිහා බලන්නේ පරිශනාගාරයක පරිශනයක් කරන විද්‍යාඥයෙක් පරිශන වස්තු අධ්‍යය බලන තමන්ගෙම ඒ ඉන්දන ගතිය දිහා අප්‍රමාද මනසකින් ධාතු මනසිකාරේ නැත්නම් මම මාගේ හැඟීමකින් තොරව මේ බලන් හදන ගතිය ආධුනික යෝගාවචරයට එන්නේ එයා ආධුනික යෝගාචර සතිය වඩලා මේකටත් ලෑස්ති වෙලා සුතවත් ආර්ය ශාක්‍යති ඔන්න මට තදගතිය ඇවිල්ලා තිනවා. මේ ආනාපානම් බාඩයි තමයි. නමුත් මේ තදගතිය මට පුළුවන් ද මේ කටබඩ ගාවන් නැතුව තද බව බැලුවොත් ඒක වෙනස් වෙන බව පේනවා. බැලුවොත් ඒක තමන්ට ගැළපෙන්නේ නැති විදියට චපල විදියට වෙනස් බව පේනවා. මේකට බය වුණොත් ඒක ස්ථාවර වෙලා දිග්ගටම කරදර කරනවා. ඉතින් අර විදියට බලන්න බය නැති වංශක් ඇති වෙන්න ඕනේ. බය නැති කමක් ආනිසංස වචුන් ලැබෙනවා. නමුත් ඒ බැලිල්ලර කියනවා ආර්ය පරිශ්‍රණය කියන. ඒකට තද ගතිය ඉන්න තුව බෑ. ඒ නිසා මේ පහසුකම් දීලා පුළුන් කොටයක් උඩ වාරිලා හිටියට පරවි ධාතු අවබෝධ කරගන්න බෑ. හිතියත් වේදනාව එනවා. ඒ නිසා මොකේ හිටියත් පරවි ධාතු එනකොට පටවින් මේති මංජති මේක මම කියා ගන්න නැතුව ඒකෙන් බලන්න නැතුව ඒකෙහි බලන්න නැතුව ඒක අභිනන්දනය නොකර මට පරිශ්‍රණය සඳහා අමුද්‍රව්‍යයක් ලැබිලා තියෙනවා. පටවි ධාතුව මට කොච්චර වෙලා මේක තණ්හාමාන දිච්චුලින් තොරව දුරස්ත බැල්මකින් මේක තියා බලනින්න පුළුවන් නම් මේ අනුන්ගේ වේදනාවක් බලනවා වගේ. අනු වේදනාවක් ඉන්නේ ඔපරේෂන් කරන දොස්තර කෙනෙක්ට වෘත්තීය වශයෙන් අයිතියක් නැහැ අනික් වේදනාව අඳුන ගන්න. වේදනාව අඳුන ගත්තොත් එයා වෘත්තියෙම දුර්ලෙක් වෙනවා. එචයි ඔපරේෂන් කරනකොට ලෙඩාගේ වේදනාව අඳුර ගන්න යන තහනම්. ඒක වෘත්තියෙම වශයෙන් එයා පොරොන්දු වෙන්න ඕනේ. වේදනාවෙන් දුරස්ත වෙන්න. ඒ නිසා දොස්තර කෙනෙකුට කවදාකවත් තමන්ගේ දරුවා ඔපරේෂන් කරන්න දෙන්නේ නැහැ. මත හැංගුම් පාර වෙනවානේ. එයා වෙන දොස්තර කෙනෙකුට දෙනවා. මම ක්ලිනිකල් ඩිස්ටන්ස් එකක් ගන්න ඕනේ. ලෙඩා ලී කැල්ලක් වගේ අරගෙන කඩේ මස් කපන හරක් මස් කපන මිනිස්සේ මස් කපන තාලට ගන්න ඕන. ඔය චීන විප්ලවය වෙනකොට මාව සේතුන් ඔක්කොමලා දොස්තරලා දැම්ම මස් කරවපන්ට මස් කඩ කපු එක දැම්ම තියටරේකට. හරක් මල් කපන එක අදාලා තියෙන තියටරේකට ඔපරේෂන් තියටර්ස් එකට ගිහම හරක් මස් කපන ගා වෙනසක් නැතිලු. ඔපරේෂන් සාර්ථකයි. වැඩ පෙන්නන්න ගියේ තොපි කරන්නේ බොරුව කියලා. හරකව මස් කපන මිනිස්සයා මේ තේල් මේ යට කියනවා මිසක් බුදුහාමුදුර කියනවා අතරමා හන්දියේක දෙනක් කපලා විකුණන මිනිස්සයාට මේ මස් මේ යට මේ හැම කිනා මිසක් දෙන කියන සංඥාවක් නැහැනේ. දෙන කියන සංඥාවක් තියෙන මස් විකුණන්න බෑනේ ගන්න මිනිස්සෙලත් නැහැ. අතරමා 13 උත් ඒ වගේ බලන්න කියනවා. ඉතින් ඕක කැමති නැහැ මේ හරක් මස් කන්න එපයි කියන කට්ටිය බුදුහාමුදුර ඕනි දර්ශනේ දීපා කියනවා මේ හරක් කපන්න දීපු නිදර්ශනයක්. දිනේ පැහැදිලි කියනවා ගෝඝාතකෝවා ගෝඝාතකන්තෝවා දේ දේනුම් වෙදිත්වා චාතුම් මහපතේ බිලසෝ දක්ඛෙය. එතකොට අහනවා මේ මස් මේ ඇට මේ හං මේ අං කියන මිසක්ක දෙන කියන සංඥාව නැහෙනි. ඒ වගේ මේ පඨවි ධාතු ආපු වෙලාවේ මේ මාගේ කටබඩ කියන්නේ නැතු මේ පඨවි ධාතු දැක ගන්න නම් මේ සතා මරලා බලන්න එපායි. ඒකට කියනවා මේ පරතෝ සංකල්පෙන් බලනවා. පඩවි ධාතුදියා පරතෝ සංකල්පෙන් බලන මේ තමන්ගෙම පණ ඇති කයි වද දෙන වේදනාවක් ඇවිල්ලා. එතත් සැප දෙන වේදනාවක් ඇවිල්ලා. එතත් සැප දෙක දුක නැතුව මේ පඩවි ධාතු හරහා මේ තද ගතිය මේ මෙලෙග් ගතිය හරහා ඕක ලියන්න පුළුවන් නම් භාවනා කමටහනට ඉතියාට තේරෙන පටන් අර ගන්නකොට කොච්චර ශික්ෂණයක් කොච්චර අද්දකීම් සම්භාරයක් කොච්චර සතියක් කොච්චර සද්ධාාවක් තියෙන්න ඕනද කියලා. ඒ ක්ලියර් වෙන්නේ අපේ සිංහල සාහිත්‍ය ක්‍රමයට. කිසිම භාෂාවක ලියවෙන්නේ නැහැ. අපිට මේ එනිකට අලංකාර දාලා, විස්තර දාලා, ආලවට්ටම් දාලා රචනා ලියනවා මිසක්ක පඨවි ධාතුක තියෙන පඨවි ධාතු මත පොල්ල ලියන්න පුළුවන් ගතියක්. මේ බුදුජාන විශ්වාසිකේ භාෂාවේ තියෙනවා යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී. ඇති හැටියටම කියන්න පුළුවන්. කියන හැටියටම ඇති කරන්න පුළුවන්. අපිට කද්දාවත් බෑ. අපිට පඨවි ධාතු පිළිබඳව අතිශෝක්තියක් නැතුව ලියන්න බෑ අවතක්සිරෝම තුල ලියන්න බෑ මේ නිසා අපි පටවි ධාතුව ගන්න වෙයි ලියන්නේ අපේ මතපතාන්තර අපේ සබ්බියත්තේ අපේ හැදියාව ඒක නිසා අපිට ඉවුවෙන් අයින් වෙලා යථාභූත ඥාන දර්ශනේ මේ පටවිය කොහොමද ආපෝ ධාතුවෙන් වෙන් වෙන්නේ කියලා මේ පටවිය ආශාසයේ මුලදි කොහොමද මැදදි කොහොමද අගදි කොහොමද කියලා වෙන් කරන්න බලනකොට අපි මගෙමුත් වෙන් වෙනවා ආශාස ප්‍රසාරණුත් වෙන් වෙනවා භාෂාව ධාතු මනසිකාර භාෂාවට යනවා ධාතුමංස්කාර භාෂාට ගිය ගමන් සරුවචනාංශේ ළඟ. ඒක ආර්ය භාෂාව. අපිට ඒක කරන්න බෑ. අපි මේවට ආලවට්ටම් දාන්න. නමුත් ඒකේ හික්මීමක් ගන්න පුළුවන්. අනු මේ කතා කරනකොට මම පුළුවන් තරම් මේ සීක පුද්ගලයාට ධර්මයේ අහපු කෙනෙක් හැටියට සත්පුරුෂයන් දකපු කෙනෙක් හැටියට සත් ධර්මයේ අහපු කෙනෙක් විදියට සත් ආර්යනාංශ දකපු කෙනෙක් විදියට මේ ඉතින්දි තැතරෙන්න ඕනේ ඇති වෙලා මේ දුකක් හෝ සැපක් එනකොටම මේ හුදු ධාතු වර්ගයක් තියෙන්නේ. මමයි මේ සැප දුක දෙක දාගෙන කතා කරන්නේ. ඒ ටික අයින් කරලා ඒව ආලවට්ටම් ඒව අතිශෝක්ති ඇති ඇති කියන්නේ. එතකොට යාට ලොකු හික්මීමක් තියෙනවා. හික්මීමෙන් නම් එතකොට මයාට දැනෙන්න ඕනේ ඒකට ආස්වා මේ අසහනේ අඩු වෙනවායි කිය. දුරස්ත වීමක් වෙනවායි කියලා. මේ ශරීරයේ තියෙන දරතේ දරා සිටීමේ බර නැති වෙලා යනවා. පරිලාහය නැති වෙලා යනවා. ධාතු ගුණ මතු කර ගන්න පරිශනාකාරක විදිහ තමයි මට කය ලැබිලා තියෙන්නේ. ඒ කයේ මතු වෙන හැම වින්දනයක්ම හතර මා ධාතුන් බල්ල ගත්තොත් ඒකේ නිස්සත්තු නිජීවෝ සුඤ්ඤෝ ධාතු මත්තකෝ කියලා අපි පින්න පාති වන්දන උඩ කරන්නේ. නැත්නම් ශූරක් වන්දන උඩ කියන්නේ. tadu bunju goja puggalo ධාතු මත්තකෝ නිස්සත්තු නිජීවෝ සුඤ්ඤෝ. මේ ධාතු කොටස ධාතු කොටසට ඇතුළේ නම් මිසක බත් කනවා. දානි වන්දන කතාවක් නැහැ. කොන්ක්‍රීට් බිල්ඩින් එකේ කොන්ක්‍රීට් ගන්නවා. තුන දෙකේ කලවම් කරා ගැහුවා. ආදියට ඇතුලේ ඇට හැකිල්ල තියෙනවා. එතකොට කම්බි ටික හොන්දර බැඳලා තියෙනවා. ගැහුවා කපරාරු ගෙවට පස්සේ හැම දැම්මා. පේන් කරාට පස්සේ සීවිය වැහුවා. අට්ටිනා නගරං කත්තා මන්සලෝහිත ආලෝපිතා. ඉතින් මේ හැම එකක්ම ඕල්මනක් නගරයක් තමයි. ඒක ගලවලා බැලුවොත් බිල්ඩින්යක් හදනවා වගේ. අරන බැලුවොත් තියෙන දේට මගේ දේට මං කොච්චර ඇලිල බැල්ලා ඉන්නවද කියලා බලා ගන්න පුළුවන් වෙනකොට තේරෙනවා. මේ දෘෂ්ටි කෝණේ තව කෙනෙක් දිහා බලන්න පුළුවන් නම් rahat වෙනවා. මම මගේ කයට දක්වන මනාපේ. ඒකිනත් ඒකට දක්වනවා. මට අයිතියක් නැහැ මේක මගේ නෙවෙයි කියන නිසා ඒකට සැප දෙන්න හෝ වද දෙන්න. ඒ විදිහට බලන්න පුළුවන් නම් මේ ශරීරයේ ධාතු, මේ ශරීරයේ ධාතු, සිවුරත් ධාතු, පින්නපාතේ ධාතු, සීනාසනයත් ධාතු, බෙහෙත් පිළකරත් ධාතු. මේ ධාතු මතකෝ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ කියලා බැලුවොත් ඒක බොහෝ විට ශූන්‍යතා දර්ශනයට කිට්ටු. ධාතු කවදාවත් මැරෙන්නේ නැහැ. ධාතු කවදාවත් මැරෙන්නේ නැහැ. මැරුණාට පස්සේ කතෝලික මිනිස්සු වල්ලා කියනවා ඇෂ් ටු ඇෂ්, සොයිල් ටු සොයිල් කියලා. අලු අලු වලට යනවා, පසට පස යනවා ඉච්චරයි. දුජානාන්තික කියලා තිනවා බිම් මත්තක් පොළොට මත වෙනකොට පස් ටිකක් උඩින් අරගෙන ඉන්න ආතේම උපදින හැම කෙනාම මරණයත් එක්කයි එන්නේ. ධාතු වලට මුකුත් වෙන්නේ නැහැ. මගේ ධාතු තිබිලා ආර්යගේ ධාතු වලට ගිය කතාවක් නැහැ. ඒ නිසා ධාතු මත්තකෝ ධාතුන් පැත්තට බැලුවොත් මරණයක් එන්න බෑ. මොකද ශක්ති සංස්කෘති නියමයක් මේ ලෝකේ තියෙනවා. මේ ශක්ති කදාකවත් පැය වෙන්නේ නැහැ. මේ සංස්කෘති ඇතුළත තියෙන. ඒ විනයකක් බවට පත් වෙනවා. මරණය කියන්නේ මාරු වීමක් විතරයි. ආවේග ජනක වෙන්න දෙයක් නැහැ. අන්නේ ඒ ගතිය තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ සැප දුක හොයන්නේ නොමරි ජීවත් වෙන සඳහායි. මරෙන්ද ඉන්න මිනිස්සෙක් නම් ඒකට ඔය සැප දුක හොයන්නේ යන්නේ. ආහනේ විදිහට තමයි දියා මේ ධාතු පටවි වාසයෙන් බලන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා මේ අපේ භාෂාවල් කවදාකවත් මොනම භාෂාවකින්වත් මේක ස්වභාවික භාෂාවලින් දෙන්නේ නැහැ. දෙන්නේම මේකට ආලවට්ටම් දාන. විශේෂයකට કૃතිම භාෂාවක් අවශ්‍යයි. එනිසා අස්වාභාවික භාෂාවක් අවශ්‍යයි. ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා. ආර්ය වෝහාරය ඇතිදී ඇති හැටි කියන. අපිට කොහොමඩක්වත් කරගන්න බෑ. අපි කරන්නේම ආලවට්ටම් දාන. අතිශෝක්ති දාන. ඒ රචනය කියන වචනේම තියෙන්නේ ප්‍රබන්ධයක් කියන්නේ රචනය ප්‍රබන්ධයක් තියෙනවා. ඒ නිසා අපි කවද්ද ප්‍රබන්ධයකින් අයින් කරලා මේ පටවි එනකොට පටවි වශයෙන් තේරුම් ගන්න හික්මීමක් ඇති කරන්නේ. අන්නේ හික්මීම උගාකල් පුරුදු කළොත් තමයි යාට ඉබේ මේක සිද්ධ වෙන ගතිය වෙනවා. ඒක අශේක වෙන්නේ. හිතලා බතලා මේ පටවි වශයෙන් තේරුම් ගන්න උත්සාහයට සේක කියලා කියනවා. ඒක දකින්නකොටම නොසිතා නොමත සක්මන් කරනකොට ඉබේම සක්මන වෙන වෙලාවෙ දත්ම දෙනකොට ඉබේම දත්ම දෙන වෙලාවෙන්නේ. ආන්නේ වගේ නොසිතා නොමතා කරන වෙලාවට ආරියත් වෙනවා කියන්නේ. ඒ ශේක පුද්ගලෙන් ආරියත්ය දක්වා දෙන්නේ මේක වශී කිරීමක් සීසන් කිරීලක් සිද්ධි කිරීමක්. ඒක ලේසි කියලා කියන භාවනා මධ්‍යස්ථානයක සත්පුරුෂය ළඟ සද්ධර්මයේ ළඟ ආර්යයන් වහන්සේලා ළඟ ඉන්ෂා ඒකට සම්බන්ධ වෙලා ජීවත් වුණත් ඒ ආර්යයන් වහන්සේලාගේ තියෙන මේ කම්පන වේග සත්පුරුෂගේ කම්පන ඉබේම ආකර්ෂණ ගතිකතියක් තියෙනවා. කොහොමද කියනවනම් අසත්පුරුෂය ළඟ ඉන්නකොට අසත්පුරුෂකතිය ඉන්නවා වගේ. ඒ නිසා ශේක පුද්ගලයා පුළුවන් තරම් බලන්න ඕනේ මේ වගේ දේවල් කරන්න. මොකද මේ ඉන කෙනෙක්වත් මේ කියන දේවල් අත්දකම නැති අය නෑ. තියෙන්නේ මේ දේ අත්දකලට මේකට අනුග්‍රහ කරන්න තේරෙන්නේ. කණ්‍යා කෙරේ බැඳෙන තියෙන ආසාව නිසා, කුලයා කෙරේ බැඳෙන තියෙන ආසාව නිසා දීශිතත් පහසුවටත් ජනසංගනිකාවට වැටෙනවා. ජනසංගනිකාවේ තියෙන සාමාන්‍ය භාෂාව නොමග යවන සුළු. නොමග නෙවෙයි අපාය යවන සුළු. ඒ නිසා භාෂාව පාවිච්චි නොකර මේකට යන්න පුළුවන් වුණොත් අපිට අර ආශේක භූමිය ඉඳලා ශේක භූමියටපත් උනා වෙනවා කියනවා. අපි අනිත් දවසේ බලමු. මේ එක එක ධාතු කොටාශය අල්ලගත්තට පස්සේ මේකම සර්වඥාන්සේ 24 සැරයක් 24ක් මාත්‍රකාවට දාලා අපිට කියලා දෙනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. මේ අනුව අපි ඉදිරියට කරන වැඩවලදී අපි මේ දැනට තියෙන පොතේ දැනුම සහ අත්දැකීම දිනු වෙයි, දිනු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. සිළු දිනාටම සිරුවන් සරණයි.